ಕರು ಸುನಿಲ್ ಕಂದುನ್ನತ್
ಕರು ನಿಯೋಜಕಾರ್ಕ ಸಭಾ ಸಭಾಪತ್ತುಮನಿ ವಿಶೇಷ ಮುದಲ ಅಮಾತ್ಯಾಂಶ ಯಟತೆ ನ್ಯಾಯವ್ಯಯ ವಿವಾದೆ ಕಾರ್ಕ ಸಭಾ ಅವಸ್ಥಾ ವ್ಯವಸಾನ ದಿನೇದಿ ಯಮ್ಮ ದಹಸ್ತ ಎಕ್ಕೀಮ ಕರನ ಬಲಾಪುರುತ್ತು ಎನ್ನುವ ಇಟ ಫಲಮುವ ಉವ ಫಲಾತೆ ಅತಿವೆಲಾತಿಯನ ತತ್ವ ಪಿಲಿಬಂಧವ ಮೇ ಗರು ಸಭಾವೆ ಅವಧಾನಿಮು ಕರನ್ನ ಓನ ವಿಶೇಷೆಮ್ಮ ಉವ ಫಲಾತೆ ಪ್ರಧಾನ ಅಮಾತ್ಯ ಚಾಮರ ಸಂಪತ್ ದಸನಾಯಕ ಮಹಾತ್ಮ್ಯಾಗೆ ತಿಯನ ಅತ್ತನೋಮತಿಕ ಕ್ರಿಯಾಕಲಾಪೆಯ ಅದೇ ಫಲಾತೆಮ ಪರಿಪಾಲನೆ ಸೇವೆಟ ರಾಜ್ಯ ಸೇವೆ ಕಟಕುತು ಪಾತ್ರಗಳ ಬರಿ ತತ್ವ ನಿರ್ಮಾಣ ತೀರ್ ಮೇಗೆ ಏಕಾವಸ್ಥಾಕ್ನಮಿ ಅವಸ್ಥಾ ಕಿಹಿಪ್ಯಾಕ್ ದಿಗಿಂದಿಗಡ ತಿಯನ ತತ್ವ ನಮೂದು ಆಸನ್ನ ಸಿದುವೀಮ ತಮೈ ಬದುರು ದಿಸ್ಟ್ರಿಕ್ ಪ್ರಾದೇಶಿಕ ಸೌಖ್ಯ ಸೇವಾ ಅಧ್ಯಕ್ಷಕ ವೈದ್ಯ ಜನಿತಾ ತೆನ್ನಕೋನ್ ಮಹಾತ್ಮಿಯಟ ಕಾರ್ಯಾಲಯ ಗೆನ್ನಲ ಇತಾಮ ದ್ವೇಷಸಹಗತ ವಿಧಿಯಟ ಮೆನವೆದೀಮ್ ಕರಲ ಪೀಡಾಕಾರಿ ಲೆಸ ಹೆಸರಿಚ್ಚ ಸಿದುವೀಮ ಮೇ ಸಿದ್ಧಿಯ ನಿಸಾ ಅದವೆನಕೊಟ ವೈದ್ಯವರು ಸಿಯಲು ದಿನಾ ಬಗೆ ಉಪಪಲಾತಿ ದೆಂಗ್ ವಡವರ್ಜನೆ ಕಲ್ಲ ತೀರು ಮೀಟ ಕಲಿಂ ಅಪಿ ದನ್ನುವ ಮೇ ಆಕಾರೆಮ ಸಿದುವೀಮ ಗಣನಾವಕ್ ಸಿದ್ಧ ಉನಾ ವಿಶೇಷೆಮ ಫಲಾತೆಮ ಉಪಪಲಾತ್ ಉಪಪಲಾತೆ ಫಲಾತ್ ಸಭಾವೇ ನಿಯೋಜ್ಯ ಪ್ರಧಾನ ಲೇಖ ಮೂಲ್ಯ ಸುಮಿತ್ರಾದ ಸಿಲ್ವಾ ಮಹಾತ್ಮೀಯ ನೀತ್ಯಾನುಕೂಲ ನವೇನ ಗಣುದನು ಸಿದ್ಧ ಕಿರಿಮ ಸದಃ ಅನಿಸಿ ಬಲಪ್ಯಾಯಂ ಕರ್ಲ ಎತ್ತುಮಿಯಡತ್ ಏ ವಗೇಮ ತತ್ವ್ಯಾಕ್ ನಿರ್ಮಾಣೆ ಉನಾ ಮೇ ಆಕಾರೆಡ ಮೇ ದಿಗಿನ್ ದಿಗಡ ಮೇ ನಿಸಾ ಫಲಾತ್ ಸಭಾವೇ ಪ್ರಶ್ನ ಮತ್ತು ಇಲ್ಲ ತೀರ ಮೇ ಗರು ಸಭಾವೇ ಒಬ್ಬತುಮಾಯಿನು ಗರು ಕಥಾನಾಯಕತುಮಾಯಿನು ತಿಲ್ಲ ಹೈಟರ ಮೈ ವಗೇಮ ಫಲಾತ್ ನಿಯೋಜನೆ ಕರ ಅಪೇ ಲಕ್ಷ್ಮಣ ಸಿರಿರತ್ನ ಮಂತುಮಾಯಿನೋ ತವತ್ ಮೇ ಗರು ಸಭಾವೇ ನಿಯೋಜನೆ ಕರ ಮಂತ್ರಿಯವರು ವಿವಿಧ ಅವಸ್ಥಾವಲ ಮೇ ಕಾರಣ ಮತ್ತು ಕೊಲ್ಲ ತೀರ ನಮೂದ್ ಮೇ ತತ್ ವೆನ್ನೆ ನಿರಾಕರಣ ಯಾಕೆ ವೆನ್ನೆ ಈಗೇನ ಅವಧಾನ ಎಮ್ಕೋರ ವಹಾಮ ಈಗೇನ ಪಿಯವರಾಕ್ ಗಣ ಹೇಮ ನೆತ್ನಂ ಜನಾಧಿಪತ್ಯಮಾಹರಿ ಪಿಯವರಾಕ್ ನುಗತ್ತು ಹೌದು ಅಪಿ ದನ್ನ ಎತುಮಾ ಏ ಆಕಾರಿಂಗ್ ಹೆಸರಿಲ್ಲ ಗೀಲ ಜನಾಧಿಪತ್ಯಮಾಯಿನ ವೇದಿಕಾವೇ ಬಹು ಅಪೂರ್ವಟ ಲಂಗಿ ಮೀನೋ ಮೇ ತತ್ತೆ ದಿಗಿನ್ ದಿಗಟಮ ಪಾಲನೆ ಕಾಣ ಬರಿ ತತ್ತೆಗಳ ಪತ್ತೆನವ ಏಕದಿ ರಾಜ್ಯ ಸೇವೆ ಪರಿಪಾಲನಾ ಸೇವೆ ವೈದ್ಯ ಸೇವೆ ನಿರಧಾರಿಂಗ್ ವಿಸಿಂಗ್ ವೃತ್ತಿಯ ಸಮಿತಿ ಕ್ರಿಯಾಮಾರ್ಗ ಗತ್ತೋತ್ ಏಕೆ ವಗಕೀಮ ಸಂಪೂರ್ಣೆಮ್ಮ ಜನತಾ ಮತ ನೆಮೇ ರಜೆ ಮತಮ ಬಾರಗಾನ ಸಿದ್ಧವೇನು ಏಕ ಪುಜ್ಜಲೇಕುಟ ಪರಿಪಾಲನ ಸೇವಾ ದನುಮಾಕ್ ನೆತ್ತಂ ಏ ವೃತ್ತಿ ಮೇ ಸೇವಾವನ್ ಪಿಡುವ ಅವಬೋಧಯಾಕ್ ನೆತ್ತಂ ಕಾಗಿಂಗ್ ಹರಿ ಅಹಲ ಇಗನ ಗಣನೆಗ ಇತಿಯೇ ಎಮನದು ತಮಂಟೋನ ಇದ್ರೆ ಹಿತುಮತೆ ಏಕಾಧಿಪತಿ ವಿಧಿಯಕಡೆ ಹೆಸರೆನ್ನ ಊವ ಫಲಾತೆ ಜನತಾವ ಹೆಮ್ಮ ಬಲಯಾಕ್ ದೀಲ ನಯ ಕಿಯನೆಕ ಮಮ ವಗಕೀಮೆನ್ ಕಿಯನು ಇಲಂಗಟ ಮುದಲ್ಲ ಮಾತ್ಯಾಂಶೆ ಯಾಟತೆ ಗತ್ತೊತ್ ಹೆಮ ದನಟ ನಿರಧಾರಿ ಮಹತ್ತುರು ದಿವಾಹಾರಿಟ ಗಿಹಿಲ್ಲ ಎನ್ನ ಐತಿ ನಮೂತ್ ಮುದಲ್ಲ ಮಾತ್ಯಾಂಶೆ ಲೇಖಾಂತುಮಾಗೆ ವಿಶೇಷ ಅವಧಾನ ಎಮ್ ಕರ್ಣವ ಮಹಾಜನ ಬ್ಯಾಂಕುವೇ ಸಾಮಾನ್ಯ ಅಧಿಕಾರಿ ವಸಂತ ಕುಮಾರ್ ಮಹಾತ್ಮ ಎತುಮಾ ವಯಸ್ಸಾವೃದ್ದು ಹೆಟ ಇಕ್ಮೋಲ ಸೇವಾ ದಿಗುವ ಕಿಲ್ಲಾ ಸಿಟಿಯ ಮೇ ಪಿಲಿಬಂಧವ ಮೇಕ ಬ್ಯಾಂಕು ಸೇಷ್ಟೇಟ ಬರಪದರ ಪ್ರಶ್ನೆ ಮುಖದ ಹೆಮ ಸಾಮಾನ್ಯ ಅಧಿಕಾರಿವರೇ ಸೇವಾ ದಿಗು ಅರಗಣೆ ಅವ್ರದ್ದು ಹೆಟ ಇಕ್ಮೋಲ ನಮ್ದು ಏ ತತ್ವ ನಿಶಾಪಿ ಪೊದು ವ್ಯಾಪಾರ ಕಾರಕ ಸಭೆ ಕೋಪ್ ಕಮಿಟಿ ಎತ್ ಮೇಕನ ಕಥಾಗಲ್ಲ ಏ ಸೇವಾ ದಿಗುವ ದಿನೇಕ ನೆಮೆತ್ತುವ ಏ ನಿರ್ದೇಶ ಇವಕಟ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖಂ ರವೀಂದ್ರ ಹೇವಾವಿತಾರ ಮಹಾತ್ಮ ಉದಲ ಮಾತ್ಯಾಂಶ ಲೇಖಾಂ ತುಮಾರ್ ಯಮಕುಲ ದಿದಾಸ್ ದಹಾಟೆ ಹತೈ ತಿಸ್ಸೆಕ ದಿನತಿ ಲಿಪಿಯೆಂ ದಿದಾಸ್ ದಹಾಟೆ ಹತೈ ದಾಹತ ಪಾರ್ಲಿಮೆಂಟು ಕೋಪ್ ಕಮಿಟುವ ಮೇ ಸೇವಾ ದಿಗುವ ಲಬಾದೀಮಠ ಕಟಕತು ನೊಕರಾನ್ ಕಿವಪು ಬವ ಇವಾಗೇಮ ಮಗ ಹೆಂಸಾ ಭಾರತಾಟ ಅತುಲ್ ಕರ್ರು ಇವಾಗೇಮ ಎತುಮಾ ಇದಾಮ ಸಭಾಪತ್ತುಮಾಡ ಮಹಾಜನ ಬ್ಯಾಂಕು ಯಮಕುಲ ಪೊದು ವ್ಯಾಪಾರ ಕಾರಕ ಸಭಾ ಗತ ತೀರ್ಣೇಟ ಅನ್ನುವ ಕಟಕತು ಕರಾನ್ ಕಿಯರ ಇವಾಗೇಮ ಅಟೈ ವಿಸಿತುನ ನವತ ಸಭಾನಾಯಕ ಕಿರಿಯಲ್ಲ ಅಮಾತ್ಯತುಮಾ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮೇ ಪ್ರಶ್ನೆ ಮತ ಉನಾಮ ಕಿವ್ವ ಅಪಿ ಏವೇನಿ ನಿರ್ದೇಶ ದೆನ್ನೆ ನೇ ಸೇವಾ ದಿಗ್ಗುವಾಕ್ ದೆನ್ನೆ ನೇ ಕಿಯಲ ಮುಗದ ಏವೇನ ಕೊಡ ತೆತುಮಾ ವಾರ್ಷಿಕವ ವೆಟು ವರ್ಧಕ ಅರಗೆನ ಲಕ್ಷ ವಿಸಿತುನಕ ಪಡಿಯ ಕರಗಣ ಮೇ ಹಿಟಿಯ ಮಾಸಿಕಟ ಏ ವಿತರ ನಿಮೇ ಎತುಮಾ ಹಿಗ ವೆಟು ವರ್ಧಕ ಯಾಕ ಕರಗಣ ತಿಬುನ ವೆಟು ವರ್ಧಕ ಹಿಗೆ ಅಕ್ಕರಂತಿಮ ಲಕ್ಷ ತುನ್ಸಿಯ ಪನಹಕ ಕೋಟಿ ತುನಃ ಮಾರಕ ಏವೇನಿ ತತ್ವ ತಿಯದಿ ತವ ಮಾಸಹಾಯ ಕೆತುಮಾ ಸೇವಾ ದಿಗ್ಗುವಾಕ್ ಇಲ್ಲು ಐಕಿಯನ ಪ್ರಶ್ನೆ ಅಪಡ ಮತೂನಿ ನೆತುವ ಮೇ ಎತುಮಾಟ ಮಾಸಹಾಯಕ್ ತಾವ ಇನ್ನೋನಮ ಕೊಡದ ಕಿಯಲ ದೆನ್ ಹೆಬೈ ಮಮ ದನ್ನೋ ಇನ್ನೋನ ಹೇತುವ ಮಂಗೆ ಇಗಿಂದ ಮುದಲ್ನ ಮಾತ್ಯಾಂಶ ಲೇಖಾಂತುಮಾಗೆಂ ಅಹನೋ ಲೇಖಾಂತುಮಾಟ ವಡಾ ಇಹಲಿಂ ಕೆನೆಕ್ ಇಂದಗೆನ ಎತುಮಾಗೆ ಸೇವಾ ದಿಗುವ ನತರ ಕಲ್ಲ ತಿಯನವಾದ ಮೇ ಮೇ ದಿ ಮೇ ಕೋಪ್ ಕಮಿಟಿ ವಡಾ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಡಾ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖಾಂತುಮಾಡತ್ ವಡಾ ಮುದಲ್ನ ಮಾತ್ಯಾಂಶ ಲೇಖಾಂತುಮಾಡತ್ ವಡಾ ಇಹಲಿಂ ಕೆನೆಕ್ ಇನ್ನವಾದ ಅವ್ರದ್ದು ಹೆಟ ಇಕ್ಮಾಪು ಮಹಾಜನ ಬ್ಯಾಂಕುವೇ ಸಾಮಾನ್ಯ ಅಧಿಕಾರಿವರೇ ಅತಿಯಾಗನಿ ಮುಗದ ಹೇತುವ ಮಾಸಕಡೆ ಲಕ್ಷ ವಿಸಿತುನ ಗಾಣೆ ಬಹುಗ್ಯ ದಿದಾಸ್ ದಾಹತೆ ಅಕ್ಟೋಬರ್ ಮಾಸಿದಲ ಎಕ್ಕೋಟಿ ತಿಸ್ಸಾಯ ಲಕ್ಷ ಅಕ್ಕದ ಮತ ಪಡಿಯಾರ ಅಂತೀರು ಹರಿನಾಂಗೆ ಕಾಯಕರಗ ಅನ್ನೋಣದೆ ಏವಿತರ ಅಗ್ನಮೇ මේ වෙනකොට එතුමා බැංකුව සාමාන්‍ය අධිකාරිවරයෙක් හැටියට කොයි මට්ටමකට දාලා තියෙන්නේ? ලංකාවේ දෙවැනි තැනට තිබිච්ච රාජ්‍ය බැංකුව අද හතරවෙනි තැනට වැටලා තියෙනවා. ඒ එතුමා වැඩි හරියක් මේ මාස 6 කරලා තියෙන්නේ, 7 කරලා තියෙන්නේ රට යන එක. මට මං කියන එකින්ද ගරු අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාටත් වඩා අභිබවලා මහජන බැංකුවේ සාමාන්‍ය අධිකාරිවරයා බැංකුවේද හිටියේ රට හිටියද කියලා. මේ සේවාධිකව ගත්ත දවස් ඉඳලා අද වෙනකන් රට ගියපු වාර ගාන. ඒ සඳහා මහජන බැංකුව වියදම් කරපු මුදල් කොච්චරද? වැඩ බලන කට්ටිය පත් කළා එයා රට යනවා. ඒ කියන්නේ යන්න බැරි වෙච්ච රටවල ටිකේ ඔක්කොම සංචාරය කරන එකද ඒ සාමාන්‍ය අධිකාරිවරයාගේ කාර්යභාරය කියන එක මම අහන්න කැමතියි. එහෙනම් මොන හේතුවක් නිසාද කෝප් කමිටුවේ නවත්තපු, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා නවත්තපු, එවකට අමාත්‍යංශ ලේකම්තුමා සභාපතිවරයාට කියලා නවත්තපු, අවුරුදු 60 ඉක්මවා වැඩ කරන්න එපා කියන මේ සේවාධිගුව දුන්නේ? ඒක මේ පාර්ලිමේන්තුවට අද කියන්නේ. නැත්නම් අපි සලකනවා මේ පාර්ලිමේන්තුවයි මේ අපි කරන දේවල් වැඩක් නැති වැඩ කියලා. කෝප් කමිටුවක් තියෙන බොරුවට කතා කරන විතරයි අපි දීඩු తీරන දෙනවා, වැඩක් නැහැ. ඊළඟට මට කෙටි වෙලාවක් තියෙන හින්දා මම මේවා දීර්ඝව කතා කරන්නේ නැහැ. නමුත් මේ පැහැදිලි කිරීම කරන්න. ඔබතුමාලා මේ අර සහන පදනමට වාහන ලබා දීම පර්මිට් එක රජයේ නිලධාරීන්ට වෛද්‍යවරුන් ඇතුළු පිරිසකට ලබා දුන්නා. මේකේ ගැටලුවක් වෙලා තියෙනවා නීත්‍යානුකූල මුදල් වැදපු වෛද්‍යවරු ඇතුළු 292කට. මොකද මේ ගැටලුව තියෙන්නේ ඒගොල්ලෝ LC ඕපන් කරා. LC ඕපන් කරන්නේ ඇත්තරම වාහන ගෙන්න ආයතනකින් තමයි. නමුත් ඒගොල්ලෝ වාහන ගෙන්න ආයතන LC ඕපන් කරාට පස්සේ ඔබතුමාලා තීරණයක් ගත්ත මාස 6කට මේ LC ඕපන් කරපුවා වාහන බලපත්‍ර සහන දෙන එක නතර කරනවා කියලා. 9:29 LC ඕපන් කිරීම නතර කළා. හැබැයි දැන් මාස 5ක් ගිහලා ඒක මොකද වෙන්නේ කියලා නෑ, ඒක වෙනම කතාවක්. මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ LC ඕපන් කිරීමට 100%ක් සමහරු tempatu තිබ්බා. ඒගොල්ල පුජ්‍යලික LC ඕපන් කරා. නමුත් ඒ ආයතන විශේෂයෙන් කාමාට් කියන ආයතනෙන් වාහන 183ක් ඉල්ලුම් කරපු අය ඒ ආයතනයේ ජාත්‍යන්තර LC එක ඕපන් කරේ නෑ. ඒක මේ රජයේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. වෛද්‍යවරු සමහරු 100%ක තැන්පතුව තියන්න බැරි නිසා යාළුවන්ගෙන් ණයට සල්ලි ගත්තා. කොලියට සල්ලි ගත්තා. තමන්ගේ ඉඩම් විකුණා. පරණ වාහනේ විකුණා. සමහර වෛද්‍යවරුන්ට ඇත්තට දැන් වාහනයක් නැහැ. මොකද ඒගොල්ලෝ අලුත් වාහනේ ගන්න LC එක ඕපන් කරන්න 100%ක තැන්පතුව තියන්න පරණ වාහනේ විකුණා. එතකොට ඒ ව්‍යාපාරික ආයතනය කරපු කූට ක්‍රියාමාර්ගයක් තමයි ඒගොල්ලෝ ජාත්‍යන්තර LC එක ඒගොල්ලෝගේ විවෘත කරේ නැහැ. බල්ක් එකක් හැටියට. මොකද ඒගොල්ලෝ කරන්නේ අර නිලධාරින්ගේ LC ටික අරගෙන ඒගොල්ලෝ නිලධාරින්ට කියන පුජ්‍යලික මුදල් තැන්පත් කරලා LC ඕපන් කරන්න කියලා. නමුත් ඒගොල්ලෝගේ බල්ක් LC එක ඒගොල්ලෝ ඕපන් කරන්නේ නැහැ. දැන් ඔබතුමාලගේ මේ තීරණය ගන්නකොට රජයේ නිලධාරින් වෛද්‍යවරු LC එක ඕපන් කරාට බල්ක් LC එක තමයි ඕපන් නොකරේ. ඒක සහනේ ලැබිච්ච පර්මිට් එක ලැබිච්ච වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේක මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරන්න උපරිම උත්සාහ කළා මේ අය. නමුත් මේක සාර්ථක වෙලා නැහැ. ඉතින් මම විශේෂයෙන් ඉල්ලා හිටන ඔබතුමාලා සහනේ දුන්නත් දැන් මේ අයට මේ සහනේ ලැබෙන්නේ නැහැ. ඉතින් කරුණා කළා විශේෂයක් ලෙස සලකලා කාමාට් එක 183ක්, ඒ වගේම තව ආයතන වලින් LC ඕපන් කරලා 292ක් ඉන්නවා. මම ලේකම්තුමාටත් මේක අවධාරණය යොමු කරවලා ඔබතුමාලා මේ ගැන තීරණයක් ගන්න කියලා ඉල්ලා හිටනවා. මේක ඇත්තටම සහන පදනම් මත දුන්න නම් ඒක සහනෙම දෙන්න. ඊළඟට ප්‍රශ්නේ දැන් මේ පොදුවේ මේ LC ඕපන් කරන්න මාස 6කට නතර කරපු තීරණේ අවස්ථා දෙකකදී අනුරචානායක මන්තුමා පාර්ලිමේන්තුවේ මතු කරා ජනවාරි 29 වෙනිදා, පෙබරවාරි 8 වෙනිදා මේක විවෘත කිරීම ඉඩ දෙනවයි කියලා කිව්වා. නමුත් තාම තීරණයක් නැහැ. ඉතින් මම හිතන අද තමයි දවස ඒ තීරණේ නිශ්චිතව කියන්න. කාරණා දෙකක්. පොදුවේ LC ඕපන් කරලා නතර කරපු එක එකක්. ඒ වගේම මේ දැනට මේ ඔබතුමාලා තීරණය ගන්නකොටම LC ඕපන් කරලා තිබුණේ. ඔබතුමාලා තීරණය ගන්නකොටම LC ඕපන් කරපු පෞද්ගලිකව එයා ඕපන් කරා. ආයතනයේ ව්‍යාපාරික ආයතනය ඒක නොකරපු එක මේ නිලධාරින්ගේ රජයේ සේවකින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක න සලකා බලලා සහනයක් දෙන්න කියලා කාරුණිකව ඉල්ලා හිටන ඔබතුමාලගෙන්. මොකද ඒගොල්ලෝ කරපු වරදක් නෙමෙයි ඒක. ඒක ඒ ව්‍යාපාරික ආයතන කරපු වරදක්. එහෙනම් ඒක ව්‍යාපාරික ආයතනත් එක්ක මුදල් අමාත්‍යංශ නිලධාරින් බේර ගන්න තියෙන්නේ. කොහොමද ඒක කරන්න කියලා. මේ ප්‍රායෝගික ප්‍රශ්න. ඊළඟට ඔබතුමාගේ අවධානය යොමු කර මම දැනගන්න කැමතියි. අතර මම දන්නේ තින් දාන්න. රජයේ ප්‍රධාන ආදායම එකතු කරන තමයි තැන තමයි රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ වෙන මාස 7ක් යනකම් දේශීය ආදායම් අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට කෙනෙක් පත් කළා නැහැ. ඉතින් ඒක අධ්‍යක්ෂක ජෙනරාල් ධූරේම තනතුරම පුරප්පාඩුවක් තියෙනවා නම් මාස 7ක් තිස්සේ. මම දන්න තරමට වෘත්තීය සමිතිය ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා මේ පිළිබඳව අධිකරණ තීරණයකුත් අරන් තියෙනවා. මොකද දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ම මේ සඳහා පත් කරන්න කියලා. හැබැයි එහෙම තියෙද්දි රජයේ ආදායම එකතු කරන ප්‍රධාන තැන දැන් ඔබතුමාලගේ කංකේදිරියක් තියෙන ආදායම් නැහැ කියලානේ. කේන්ද්‍රී ගන්නේ ආදායම එකතු කරගන්න බෑ කියලානේ. හැබැයි ආදායම එකතු කරන පළවෙනි දැනම ගැටලුවක් තියෙනවා. මොකද ප්‍රධාන තනතුර ආදායම් අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර මාස 7ක් තිස්සේ නැත්නම් ඉතින් එතනට අනිත් කවර කතාවද කියලා තමයි අහන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔබතුමාලා මේ බදු පරිපාලනය කරන ක්‍රමවේදය. මේ අලුත් පනත ක්‍රියාත්මක කරන ආවට පස්සේ බදු ගෙවන්නේ කලින් එක වාර්ෂික වාර්තාවක් විතරයි ඉදිරිපත් කරන්න ඕන කොහොමද කියන්නේ. නමුත් දැන් බදු ගෙවන අය අලුතෙන් ඇස්තමේන්තුගත වාර්තා ඉදිරිපත් කිරීමක් කරන්න තියෙනවා. estimated return of income අලුතෙන් ඉදිරිපත් කරන්න ඕන කමක් තියෙනවා. එතකොට ඒකෙන් මේ බදු ක්‍රියාවලිය සරල වෙනවද සංකීර්ණ වෙනවද? බදු ක්‍රියාවලියක් ගත්තොත් ඔබතුමා දන්නවා බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඇත්තම සරල වෙන තරමට තමයි ජනතාවට බදු ගෙවීම පහසු වෙන්නේ. බදු ගෙවන්න බදු ගෙවන අය බදු ගෙවනවා. ඔබතුමාලා කල යුතුව තියෙන්නේ බදු නොගෙවන අය බදු ගෙවන තත්ත්වයට පත් කරගන්න එක. නමුත් මෙතන වෙන්නේ බදු ගෙවන කෙනාම තව තවත් සංකීර්ණ තත්ත්වයකට පත් කරනවා. ඉතින් විශේෂයෙන්ම බදු ක්‍රියාවලියේ මම දන්න තරමට සරල වෙන්න ඕන, අනුකූල වෙන්න ඕන, විධිමත්භාවයක් තියෙන්න ඕන. මොකද අද අපේ රටේ ඉන්න ආයෝජකින්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ආයෝජක වෙනකොට අවුරුද්දෙන් දෙකෙන් ඔබතුමාලා නීති වෙනස් කරනවා. එක එක දවසර එක එක නීති ගේනවා. තාම නීතියක් ක්‍රමවේදයක් සරල ක්‍රමවේදයක් හදාගන්න බැරි ප්‍රශ්නේ විසිනුත් බදු ක්‍රියාවලිය අර්බුදයට පත් වෙලා තියෙනවා. මෙතන තියෙන ගැටලුව තමයි ඔබතුමාලා ඒකේ ප්‍රධාන තනතුර අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර අද වෙනකන් පුරප්පාඩු වෙලා තියෙන්නේ. එක්ක ඔබතුමාලට අදහසක් තියෙන මේකට පිටින් කෙනෙක් ගියේ. මේකට පිටින් කවුරු හරි යාළුවෙක් ගෙන්න ගන්න මොකද පිටින් කට්ටිය ගේන එක පිට පුරවැසියෝ ගේන එක මේ පහුගිය කාලේ මොස්තරයක් කියලා තියෙනවනේ. ඒකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරන්න යන්නේ කියන එකේ සැකයේ තියෙන නිසා තමයි ඒ ප්‍රශ්නේ මතු කරන්නේ. ඊළඟට මම ඔබතුමාගේ මහජන බැංකුව සම්බන්ධයෙන්ම කාරණා මම මතු කළා. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන මේ අර්ථ සාධක අරමුදලේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම ගැන මම මේකේ වාර්තාවක් සභාගත කරනවා. හන්සාඩ් වාර්තාවට මේ කොටස අතුල් ගන්න කියලා ඉල්ලා සිටිනවා. 2018 ඔබතුමාලගේම ලේඛනයක් මේකේ තියෙනවා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන කලඹේ සංයුතිය. මේ කලඹේ සංයුතිය ඇතුලේ තියෙනවා සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කරපු 2018 12 31ට මුළු ආයෝජනවල වටිනාකම පිරිවැය වටිනාකම කොටස් වෙනද පොලේ ආයෝජනය කරපු යගේ තියෙන්නේ මිලියන 90,882යි. හැබැයි ඒ මිලියන 80,82 දැන් ආයෝජන වෙළඳ පොළ වටිනාකම ආයෝජන වෙළඳ පොළ වටිනාකම මිලියන 74,853යි කියන. ඉතින් අපිට මේකෙන් පේන දේ තමයි මේ කොටස් වෙළඳ පොළේ අර්ථ සාධක අරමුදල ආයෝජනය කිරීම විසින් ආයෝජන වටිනාකමට වඩා මිල 15 වැඩිලා තියෙන කොටස් වෙළඳ පොළේ. කොච්චර ප්‍රමාණයක්ද? මිලියන 16,000ක්. බිලියන 16ක්. එතකොට මේකේ පාඩුව කාටද? විශේෂයෙන් මේකේ තියෙන වැදගත් කාරණාවක් ලැයිස්තුගත නොකළ කොටස් වල ආයෝජනය කළා තියෙනවා මිලියන 9,915ක්. ඒ කියන්නේ ලිස්ටඩ් කම්පැනි වලටත් වඩා ලැයිස්තුගත නොකළ කොටස් වල පොලෙත් ඔබතුමාලා විශාල ප්‍රමාණයක් ආයෝජනය කළා තියෙනවා. ඒ නිසා මෙන්න මේ පිළිබඳව මේ කඩාවැටීම පොදුවේ සිද්ධ වෙන කඩාවැටීම අතරේ පාඩුව සිද්ධ වෙන ජනතාවට ඒක පිළිබඳවත් මම ඔබතුමාගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා. ඊළඟට තවත් ප්‍රධාන ගැටලුවක් තමයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළේ තියෙන තත්ත්වය. අපි දන්නවා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ගත්තොත් එම රටේ රජයේ අපි පොදු ව්‍යාපාර කාර්ය සභාවයි ගිණුම් කාර්ය සභාවයි තුගක් වෙලාවට කියන දේ තමයි රජයේ තක්සේරුව ගත්තද අදාළ දේපළ පවරම රජයේ තක්සේරුව ඇහුවද කියලා. මොකද රජයේ දේපළ රජයේ පවරගත්ත දේපළ පවරගන්නේ පළාත් සභාවල පළාත් පාලන ආයතනවල ව්‍යස්ථාපිත මණ්ඩලවල ඒවා අනුබද්ධ ආයතනවල හුඟාක් වගේ රජයේ තක්සේරුව හුඟාක් කියලා අහනවා. හැබැයි රජයේ තක්සේරුව කරන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ඉන්න තක්සේරු කරුවන්. දැන් ලංකාවේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ඉන්නේ 365යි. අවශ්‍යතාවය දින 500ක් විතර. ඒතකොට 2012 ඉඳලා ගරු සභාපතිතුමනි 2012 ඉඳලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම කළා නැහැ. ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් වෙනම තක්සේරු දෙපාර්තමේන්තුව තියෙනවා. ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් විතරක් පිට වෙච්ච තක්සේරු කරුවන් ඉන්නවා 400ක්. 400ක් ඉන්න දැන් පුරප්පාඩු ඒ කියන්නේ රැකියාව විරහිතව හැටියට. රැකියාව විරහිත තක්සේරු කරුවන් ඉන්නවා 400ක්. 500ක් විතර ඔබතුමාලට අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි මේවත් බඳව ගන්න නැහැ. ඉතින් අපිට තේරෙන්නේ රජයේ තක්සේරු කරුවන් වෙනුවට වෙන කාව හරි බඳව ගන්නද? මේකට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවිය බඳව ගන්න බෑ. මේකට වෙන රැකියා විරහිත තරුණය බඳව ගන්න බෑ. මේ විෂයබද්ධ දැනුමක් තියෙන රජයේ තක්සේරුකරුවන් හැටියට බඳව ගන්න තියෙන්නේ ඒ උපාධියක් තියෙන, ඒ පිළිගැනීමක් තියෙන, ඒ නිශ්චිත සුසුකම් තියෙන අය. ඉතින් මොන හේතුවක් නිසාද මේක පුරප්පාඩු තියෙද්දි බඳව ගන්න නැතුව තියෙන්නේ? ඒක එක ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන්ම. ඊළඟට ඒ ගැටලුව වගේම ප්‍රධාන ගැටලුවක් තමයි ඇත්තටම මේ රජයේ තක්සේරුකරුවන් තක්සේරු රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කළ තියෙන සංශෝධිත තක්සේරු සේවා ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කරන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ ඇයි කියලා ඉල්ල. රජයට වියදමක් කරන වැඩ නෙමෙයි මේවා. නමුත් මේ සේවා ව්‍යවස්ථාව ගැසට් කරන්නේ නැහැ. සේවා ව්‍යවස්ථාව ගැසට් කරන්න නැති එක හේතුව විසින් අවුරුදු 25 ගරු සභාපතිතුමනි එකම තැන එකම ශ්‍රේණියේ මෙයා ඉන්නේ. මීට අවුරුදු 25කට කලින් ආපු කට්ටියට උසස් වීමක් නැහැ. ඒතොර ඒගොල්ලන්ට සේවා තෘප්තියක් නැහැ. වැඩ කරන්න හැඟීමක් හැදෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ සේවා ව්‍යවස්ථාව හරියට අනුමත කරලා ඒ උසස් වීම පරිපාලියට ඒගොල්ලන්ට ඉඩ දීලා නැති නිසා. ඒ ගැටලුව निराකරණය කරන විසඳුමක් හැටියට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2014 12 ඉඳලා අනුමත කරලා තියෙනව නව සේවක සංඛ්‍යාවක්. ඒක ගැසට් කරලා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේත් නැහැ බුදුබල්ලා. ඉතින් මේක මේ නිසා පරපතර ප්‍රශ්නය 2014 ඉඳලා 2014 ඉඳලා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කරලා තියෙනවා. ඒක ගැසට් කරන්නේත් නැහැ. ඒ වගේම පුරප්පාඩු පුරවන්නේත් නැහැ. ඉතින් මේ ආයතන කඩාවැටෙන ගහන්න දෙයක් නැහැ. ටිකක් දුර ඇවිල්ලා කියන ඉතින් ඕවා ඔහොම තමයි. ඒකින්ද පෞද්ගලිකංශයට දුන්නොත් හොඳයි, පෞද්ගලිකංශ ගෙනාවොත් හොඳයි කියලා අර කටේ තියෙන සූත්‍රය කියවන හැමතිස්සෙම පෞද්ගලික කියලා. මොකද ඇත්ත කාරණේ ඒක නෙමෙයි. රජයේ ආයතන මේවා අවුරුදු 100 ගාන පරණ ආයතන. මොනාරි හේතුවක් නිසා පීඩවපුවා. ඒ හේතුව අද අවලංගු වෙලා නැහැ. ඒ නිසා අපි ඔබතුමාලගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම
කරු මන්දිරතුමා විනාඩි 2ක් තියෙනවා.
මම අවසන් කරනවා. ඉතින් ගරු සභාපතිතුමනි, එතකොට රාජ්‍ය ආදායම එකතු කරන රජයේ ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පුරප්පාඩු. ඒ වගේම බැංකුවල ආදායම එකතු කරගන්න කට්ටිය ඒගොල්ලෝ රට යනවා 60 පැනලා. තක්සේරු දෙපාර්තමේන්තුවේ අවශ්‍යය බඳවගන්නේ නැහැ. මේ වගේ ගැටලු ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම ඔබතුමාගෙන් අහනවා. අද ඔබතුමාල්ලා හරි විදියනම් 2018 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යාංශ ඉදිරිපත් කරන්න ඕන මේ පාර්ලිමේන්තුවට. 2018. 2017 වාර්තාව ඉදිරිපත් වුණා. 2017 වාර්තාවේ තියෙනවා ඍණ මට්ටම කාර්තිකේ. වගකීම් වලට වඩා වත්කම් වලට වඩා වගකීම් රටේ භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ 10 ගුණයක්. ණය තත්ත්වෙත් එහෙමයි. හැබැයි අද වාර්තාව ඉදිරිපත් කළේ නැහැ. මම දන්න තරමට 2018 මාර්තු 31 වෙද්දි 2018 12 මාසේ 31ට රටේ ණය තිබුණා බිලියන 9588ක්. මේ මාර්තු 31ට ඒ ප්‍රමාණය බිලියන 11999ක්. වැඩිවීම බිලියන 2000ක්. මේ ණය වැඩි වෙලා තියෙන ඔබතුමාලගේ මේ අවුරුද්දක කාලය තුලත. ඒ තත්ත්වේ රටට පේන නිසාද ඔබතුමාලා මේ වාර්තා ඉදිරිපත් කරන්නේ නැත්තේ? මොකද මුදල් අමාත්‍යාංශයේ වගකීම තමයි වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන එක. මාර්තු 31 වාර්තාව ණය තත්ත්වේ බැරි නම් 12 මාසේ 31ට රටේ තත්ත්වය මොකද්ද කියලා රට දැනගන්නේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ. අදේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැති නිසා ඒක න අපිට කතා කරන්න බෑ. මේ තත්ත්වයෙන් සමායික කාරණාවක් බුදුන් දැනගන්න කැමතියි. රටේ ණය ගෙවීමේ ණය තොගය තුල හම්බන්තොට වරායට ගත්ත ණය ගෙවන්න තාම තියෙනවද? මොකද ඔබතුමාලා ඉදිරිපත් කළ කළමනාකරණ වාර්තාවේ තිබුණා හම්බන්තොට වරායේ ණයද ඇතුළත්ම කියලා. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ හම්බන්තොට වරායට ගත්ත ණය තාම ගෙවන්නේ කොහෙද? කොහෙද සල්ලි තියෙන්නේ? ඒතර හම්බන්තොට වරායට චීන ආයෝජකෙක් ආවා කිව්වනේ. ආයෝජකයාගෙන ආපු ආයෝජන සල්ලි ණය ගෙවන්න සල්ලි අතර වෙනස මොකද්ද? ඔබතුමාලා මට පේන විදියට ආයෝජකයෙක් ආවයි කියලා වෙනම ආයෝජනෙට මේක දොර ඇරලා අර ගත්ත ණය 99 අවුරුද්දකට බදු දීලා ගත්ත ණය ගෙවනවා අපි තාම හම්බන්තොට වරායට. ඒකට කියන්නේ වත්ත බද්දට දීලා අස්සට දත නියවනවා කියලා. මේක තමයි හම්බන්තොට වරායට රාජපක්ෂ මහත්තයලා ගත්ත ණය ඔබතුමාලා ගෙවගෙන ඉන්න ඕන. ඔබතුමාලා ගෙවන්නේ නැහැ, අපේ රටේ ජනතාව ගෙවන්න ඕන. මේ தත්ත්ව නිසා මේක පැහැදිලි කරගන්න ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් මේ මතු කරපු කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබාගන්න මගේ අදහස් දෙකම අවසන් කරනවා.
මොහොතකින් ඉක්මනට කිව්වොත් අර වසන්ත කුමාර් මහතා ගැන ඇහුවා. ඔහු මාස 6කින් දිගු කිරීමක් ලැබුවා ඔක්තෝබර් මාසයේ ඉඳලා. ඔහු දැන් විශ්‍රාම ලබනවා. මේ අප්‍රේල් මාසයේ විශ්‍රාම ලබනවා. මේක දැනුවත් කිරීමක් පමණයි. ඔව් ඒක බැංකුවේ තීරණයක්. ඉතින් ඒක අපි ඒක ප්‍රශ්න කළා නෑ. ඒ ආයතනවල ගත්ත තීරණයක් ඒක. හරිද? එතකොට ඊට අමතරව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඇහුවනේ අර අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය ගැන. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයගෙන ඇහුවා ඒකේ ඔව් ඒකේ අපි ඒකේ ප්‍රගතිය බලලා අපේ කිසිම අදහසක් නැහැ විදේශිකයෙක් එතනට ගෙනෙන්න අපි පත්වීමක් ළඟදීම කරනවා කියලා කියන්න අවශ්‍යයි. ඒ වගේම ආයෝජකයන්ට ආදායම් බදු පනත තියෙනවනේ අලුත් ආදායම් බදු පනත ඒක ඉස්සර වගේ නෙමෙයි මූණ බලලා දෙන මේ ආදායම් බදු නිදහස නෙමෙයි දැන් ඒක නීතියේ ප්‍රකාරයටම ඒක කැපිටල් ඇලවන්සස් කියලා තියෙනවා නීතියේ ප්‍රකාරයටම ඒ දේ ලබා දෙනවා. අර්ථසාතක අරමුදලේ ඒ ආයෝජන ගැන අපිට කියන්න දෙයක් නැහැ. ඒක ස්වාධීනව මහ බැංකුවෙන් තීරණය කරනවා ඒක ආයෝජනය කිරීමේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා.
බොහෝ වාට්සප්ෙන්ද පොඩෝ
ඔඩස ඔබතුමාගේ උත්තරයට ස්තුතියි. හැබැයි දැනගන්න ඕන පාර්ලිමේන්තුව තීරණය කරාම සේවා දිගුවක් දෙන එක නතර කරන්න කියලා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් ඒ තීරණය ගාවම මෙතන පාර්ලිමේන්තුවේ සභානායකතුමා රජයේ වෙනුවෙන් ආණ්ඩු වෙනුවෙන් එහෙම එකඟතාවයක් වුණාම එතන මහජන බැංකුවට තීරණයක් ගන්න පුළුවන්ද? ඒක එහෙම නෙමෙයි පාර්ලිමේන්තුවේ තීරණේ වැඩක් නැහැ. අපි ඒක දික් කරනවා කියලා. එහෙනම් ඔබතුමාලා ඒක වැරදි තීරණයක් බව පිළිගන්නවා නම් දැන්වත් එයා ගෙවපු ගෙවීම අය කරගන්න.
හොන්රබල් සෙකන් සර්මසිංහ
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම ගැන. විශේෂයෙන්ම අද අපේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට වර්තමාන ආණ්ඩුවට විසඳුමක් දෙන්න බෑ කියන කාරණාව ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. මම සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමාත් මතක් කරපු කාරණාවකින් පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මීට කලිනොත් ආණ්ඩුව වෙනත් කොමසාරිස් ජෙනරාල්වරයෙක් ගේන්න උත්සාහ කරා. හැබැයි ඒ ආයතනයේ තිබිච්ච එකමුතුව හින්දා උන් උසාවියට ගිහිල්ලා ඒ ආකාරයට කටයුතු නොකරන්න ආණ්ඩුවට විරුද්ධව තීන්දුවක් ලබා ගත්තා. ඒ වගේම තමයි මේ ආකාරයටම රේගෝටත් කටයුතු කරා. එයින්ද ඉතාම පැහැදිලිව පේන්න තියෙන්නේ මේ රජය තමන්ට හිතවත් උදවිය විවිධ තැන්වලට විවිධ තනතුරුවලට යොදවලා රජයේ අවශ්‍යතාවය ඉටු කරගන්න තමයි මේ හදන්නේ. ඒක රජයගේ පුද්ගලික අවශ්‍යතාවය ඉටු කරගන්න හදන්නේ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ වගේම මේ බදු අංශයක් දැනගන්න ඕනේ 2017 අංක 24 දන්න දේශීය ආදායම් පනත යටතේ වැඩ බලන දේශීය ආදායම් කොමසාරිස්වරයෙක් යටතේ බදු අය කිරීමක් සිදු කරන්න බෑ. එහිඳ ආණ්ඩුව බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 850ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු හැටියට ජනතාවගෙන් අය කර ගැනීමක් කරන්න. එහිඳ අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරන්නේ දැනට වැඩ බලන හඳුන් ගුරුගේ කියන මහත්මයා වහාම ස්ථීර පත්වීමක් හැටියට ස්ථීර කොමසාරිස් ජෙනරාල්වරයෙක් හැටියට පත් කළා. මේ රටේ නීති පද්ධතිට අනුව කටයුතු කරන්න සැරසෙන්න කියලා ආණ්ඩුව රටේ නීතිය කඩද්දි ආණ්ඩුව දිගින් දිගටම නීතිය උල්ලංඝනය කරලා ඉදිරියට වැඩ කටයුතු කරද්දි රජයේ බලාපොරොත්තු වෙන සාමාන්‍ය ජනතාවගෙන් නීතිය ආරක්ෂා කිරීමක් ගැන. එයින්ද විශේෂයෙන්ම ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ වෙනත් ආයතන වලින් Tamanට හිතවත් අයව මේ වගේ ප්‍රධාන ආයතන වලට ගෙනල්ලා දාන එක. ඒ වගේම ගරු මුලාසුනාරුවේ මන්ත්‍රීතුමනි වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බවට පත් වුණ අධ්‍යාපනයේ දළදේශීය නිෂ්පාදනයෙන් 6%. මේ ඉදිරිපත් වෙලා තියෙන රාජ්‍ය මුදල් කාර්යක සභාවේ වාර්තාව ඉතා පැහැදිලිව කියනවා 2017 අධ්‍යාපනයට වෙන් කරේ 1.02% දළදේශීය නිෂ්පාදනයේ. ඊළඟට 2018 1.03% 2019 අයවැයෙන් 1.27% 2018 2019 අතර මුදල් වෙන් කිරීමේ වෙනස ඍණ 0.04. එහිඳ මේ රජය දිගින් දිගටම ජනතාවට ලබා දීපු පොරොන්දු කඩ කරමින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි අපිට ඊට වඩා බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් රාජ්‍ය මුදල් කාර්යක සභාවේ වාර්තාව දිහා බලද්දි මේ වාර්තාව ඉතා පැහැදිලිව කියනවා මේ ලබා දීලා තියෙන මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන ආදායම් සහ වියදම් මට්ටම අතිශයෝක්තියෙන් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවට රටට ජනතාවට නොමග යවන තොරතුරු තමයි මුදල් අමාත්‍යාංශය ලබා දීලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් බරපතල කාරණයක් මතුවෙන්නේ මේ මුදල් පිළිබඳ කාර්යක සභාව යෝජනා කරනවා මේ ආකාරයට ප්‍රමාණවත් නොවන මෙන්ම නොමග යවන සුළු තොරතුරු හේතුවේ ප්‍රමාණවත් නොවන ඒ වගේම නොමග යවන සුළු තොරතුරු
පාර්ලිමේන්තුවට ජනතාවට ලබා දීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුල නැවත මේ වියදම් කිරීම සඳහා විශේෂ ඡන්දයක් ලබා ගත යුතුයි කියලා. එතකොට අපි ආණ්ඩුවෙන් අහනවා මේ ආණ්ඩුව මේ ආකාරයට රට ජනතාව මේ උත්තරීතර පාර්ලිමේන්තුව නොමග යවන්න නොමග යවන තොරතුරු ලබා දීලා තියෙනවා සාමාජ්‍ය තොරතුරුත් ලබා දීලා තියෙනවා ප්‍රමාණවත් නොවන තොරතුරුත් ලබා දීලා තියෙනවා ඒ අනුව නෛතික පදනමක් නිර්මාණය වෙනවා පාර්ලිමේන්තුව තුළ තවත් විශේෂ ඡන්දයක් සඳහා යොමු වෙන්න ඒ හින්දා අපි රජයට කියනවා මේ ආකාරයට බොරු කිරීම හින්දා රටේ නීතිය අනුව මේ මුදල් කාර්ග සභාවේ යෝජනාව අනුව වහාම මේ සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ සඳහා ඡන්දයක් වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඒ වගේම තමයි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනේ අපි දැක්කා දිගින් දිගටම මේ ආණ්ඩුව කියනවා මේ නොතෙමී යන්න අලුත් වාහනයක් ගන්න ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා ඒක ඉතාම ආකර්ෂණීය පොරොන්දුවක් උනේ ඒක ඉලක්ක කරගත්තේ මේ රටේ තරුණ ප්‍රජාව හැබැයි අද වෙනකොට වාහන ආනයනේ අඩු වෙලා තියෙනවා මිලදී ගැනීමේ ක්‍රය ශක්තිය දිගින් දිගටම දවසින් දවස අඩු වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ විශේෂයෙන්ම දෙමුහුම් වාහන වලට ලක්ෂ 8ක් ගත්ත බදු ප්‍රමාණය අද ලක්ෂ 16ක් දක්වා වැඩි කරලා තියෙනවා එහිඳ ගරු මුලාසන ආණ්ඩුවේ මන්ත්‍රීතුමනි වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම සියලුම රටේ සියලුම ජන කොටස් ඒක එක ජන කොටසක් රවට්ටන්නේ නැතුව තව කොටසක් රවට්ටවීමක් නෙවෙයි සියලුම ජන කොටස් දිගින් දිගටම රවටමින් පවතිනවා කියන කාරණාව අපි ඉතාම පැහැදිලි කරන්න ඕනේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව තුල එකමුතුවක් නැහැ. රජයේ ඇමතිවරු තුල එකමුතුවක් නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්න යනවා මුදල් ඇමතිවරයා. මුදල් ඇමතිවරයාගේ වැඩ කටයුතු මුදල් ඇමතිවරයා අමතක කරලා තියෙනවා. දැන් බලන්න පෙර මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකොට ETI ගනුදෙනුව සම්බන්ධයෙන් අපේ රටේ විශාල ආන්දෝලනයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ආන්දෝලනය නිර්මාණය වෙද්දී එහි එක ආයෝජකයෙක් හැටියට ලයිකම් බයිල ආයතනය කටයුතු කරනවා කියලා අද තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. එහෙම තියෙද්දි ඒ ආයෝජනය ඒ කියන මුදල් ප්‍රමාණය හරහා තියෙන ගනුදෙනුව පාරිශුද්ධ නොවෙද්දි ඩොලර් මිලියන 5ක් මනෝරදිත්ත වැල්ලමැත්තුමා ඇතුළු ඒ කණ්ඩායම යටිමඩි ගහගත්තා කියලා කියද්දි අද ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයත් ලයිකම් බයිල ආයතනයට දෙන්න කටයුතු කරනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය ලයිකා මොබයිල් ආයතනය ලබා දීම සඳහා ඉදිරියේදී ආණ්ඩුව කටයුතු කරනවා කියන ප්‍රවෘත්තියද නිවේදනය දලා
තියෙනවා. මන්ත්‍රීතුමනි, එහෙම කිසිම සත්‍යතාවයක් නැහැ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක කාටවත් දෙනවා කියලා. ඒක කරන්නේ කරන හැම දෙයක්ම කරන්නේ විවෘතව.
ඔබතුමා ඔබතුමාලා මේ සබ් ඇමතුමා, I know I have a very limited time. I have a very limited time. You have been in both sides now. Honorable Lakshman Seniviratna, you don't try to defend the UNP government now because you all were main players in the Mahinda Rajapaksa government. You also main player in the Maithripala Sirisena government. Now you have crossed over, and after crossing over you don't try to defend your whole government. Please keep your mouth shut and wait, listen to what we tell. No, you have absolutely no right to answer. Don't try to answer us. ගරු සභාපතිතුමනි, දැන් බලන්න මුදල් ඇමතිවරයාගේ කාර්ය මුදල් ඇමතිවරයා කරන්නේ නැතුව අද මුදල් ඇමතිවරයා කියනවා මේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මහා කොමසාරිස් මිෂෙල්ගෙන් අප සමාව ගත යුතුයි. ඒ අනුව හේතුව මේ රජයේ නියෝජිතයන් සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කරනවා. අපි අහන්නේ මේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම නේද මේ වගේ වැඩ කටයුතු ඇති වෙන්නේ? මොකද මුදල් ඇමතිවරයාද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තීරණ ගන්නවා. මුදල් ඇමතිවරයා වෙනුවෙන් මනෝදිප්තවල්ල සහ දේශාල් ඩිමෙල් කියන පුද්ගලයන් තමයි ඒ තීන්දුව තීරණ ගන්නෙ. මනෝදිප්තවල්ල සහ දේශාල් ඩිමෙල්. අපි අහන්නේ මේ අයවැය ඉදිරිපත් කරද්දී අපි ඉතාම වගකීමෙන් කියනවා ගරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකය මෙහෙවන කිසිදු කණ්ඩායමකගේ අදහස් හා යෝජනා පිළිගැනීමට වර්තමාන ආණ්ඩුව කැමති වුණේ නැහැ. අපි දැක්කා මුදල් ඇමතුමා අද සහතිකයක් දෙනවා මනෝතිත්තවැල්ල මහතාට. මනෝතිත්තවැල්ල මහතා මේ වර්තමාන ආණ්ඩුවේ මේ දූෂිත ගනුදෙනු වලට සම්බන්ධ වුණා විතරක් නෙමෙයි, එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතනයක කාලෙත් ඔය තීන්දු තීරණ ගැනීම විශේෂයෙන්ම පුද්ගලිකරණයට ආවහම ඒ තීන්දු තීරණ ගැනීම ප්‍රධාන පුද්ගලෙක් බවට පත් වුණා. ඒ හින්දා අද බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්නේ නැතුව ඒ අදාළ අමාත්‍යංශවල වගකීම් නිවැරදිව ඇමතිවරු ඉටු කරා නම් අද මේ කාරණාව මතුවෙන්නේ නැහැ. එහෙනම් ලක්ෂ්මන් සෙනවිරත්න ඇමතුමාට ඒ පැත්තට ගියාට පස්සේ බදුල්ලට යන්න බැරි හින්දා ගොඩක් හිත රිදිලා එතුමා මේ පැත්තේ ඉඳලා UNP එක විවේචනය කළාද? ඒ පැත්තේ ඉඳලා මේ පැත්ත විවේචනය කරනවා. ලැජ්ජයි ඇමතුමා, ලැජ්ජයි, ලැජ්ජයි. ඔය තනතුරු වෙනුවෙන් පැත්තවල් මාරු කරපුවාය තමයි ඔය කතා කරන්නේ. ඒ හින්දා ගරු මූලාශ්‍රාරුට මන්ත්‍රීතුමනි, අද අපේ
රටේ Oh, my friend, about when it comes to Sri Lanka, I'm with you.
Okay, now what are you doing? You know, Obatuma, Kerala, Mulu, Rata, Madanna, Ma. Obatuma, Kerala, Umbaya, Kerala, Nepal, Obatuma, Kerala, then Rata, Umbaya, Kerala, Penna, Nahadan, Nepal. Mera se janata avat Hindu karai. Kau da janata avat ni ojane karani, kau da harakpada karani kela. Ehinda garu, Mula Asra Aru na Mandi Dumani, Sri Lanka, Nehala, Insa Ayatane. ඔබතුමා කියනවා දැන් මේ ආකාරයේ ලයික මොබයිල් ආයතනයට ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ කියලා. හැබැයි අමතුමනි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී ඔබතුමාලා දැඩි විවේචනයක් ශ්‍රී ලංකා න්‍යායාලයෙන් ආයතනයට එල්ල කරා. හැබැයි අපි කියන්න කැමති ඔබතුමාලේ විවේචනය එල්ල කරද්දී පහුගිය අවුරුදු 4
කට කලින් මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඔය තප්පර 30 මේ ශ්‍රී ලංකා න්‍යායාලයෙන්ගේ පාඩුව රුපියල් බිලියන 100 දක්වා ඔබතුමාලා අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇයි ඒ? අවුරුදු 4ට ඇමතිවරු කී දෙනෙක් ආවද? සභාපතිවරු කී දෙනෙක් ආවද? ශ්‍රී ලංකා න්‍යායාලයෙන්ගේ ඔබතුමාලා කිසිම ශ්‍රී ලංකා න්‍යායාලයෙන් විතරක් නෙමෙයි මේ රටේ රාජ්‍ය සම්පත් කිසිම එකක් දියුණු කිරීම සඳහා ඔබතුමාලා තීන්දුව తీරන ගත්තේ නැහැ. ඔබතුමාලා තීන්දුව తీරන ගත්තේ ආව දවසේ ඉඳලා මේ ජාතික සම්පත් සියල්ල ඔබතුමාලගේ හිතවතුන්ට විකුණන්න. අන්න එතන තමයි ඇමතිවරු ඔබතුමාට වැරදුනේ. ඉතින් කරුණාකරලා අපි කියනවා මේ ඔබතුමාලගේ අවසාන මාස කිහිපය. ඉතින් මේ අවසාන අයවැය මේ ආණ්ඩුවේ කරුණාකරලා මේ ජාතික සම්පත් විකුණන්න එපා. මේ ජාතික අපරාධය කරන්න එපා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු උදය ප්‍රභාත් කම්මාන් පුල්ලයි.
ගරු සභාපතිතුමනි, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අවසාන අයවැයේ අවසාන දිනේ කතා කරන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙවර අයවැය කතාවේ අයවැය යෝජනා 86ක් අඩංගුයි. අපි දැක්කා 2016 අයවැයේත් 2017 අයවැයේත් ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ විශේෂයෙන්ම ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇතුළු අපේ පැත්තෙන් වාචික ප්‍රශ්න හරහා ප්‍රශ්න කළා. ගරු සභාපතිතුමනි, 2017 සම්බන්ධයෙන් ආපු ප්‍රශ්නවලට තවම සම්පූර්ණ වශයෙන් පිළිතුරු දීලා නැහැ. 2016 අයවැය යෝජනාවලින් 60%ක් තවම සම්පූර්ණ කරලා නැහැ. යෝජනාව 2016, අපි ඉන්නේ 2019, තාම ඒ යෝජනා ක්‍රියාත්මක කරලා නැහැ. එහෙමනම් මේ අයවැය යෝජනාව කියන්නේ, අයවැය කතාව කියන්නේ සුන්දර වචන ටිකක් විතරද? ආර්ථික විද්‍යාවේ අමාරු සූත්‍ර දන්න කෙනෙක් වෙනුවට සිංහල භාෂාවේ ලස්සන වචන ටිකක් දන්න මංගල සමරවීර ඇමතුමාට මුදල් අමාත්‍යාංශය බාර දෙන්නම ඇත්තේ අයවැය කියන්නේ ලස්සන වචන ටිකක් මිස ඒක මහ පොළොවේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් නොවන නිසායි කියන එක තමයි එතුමාට මේ අමාත්‍යාංශය බාර දීමෙන් අපිට පේන්නේ. හැබැයි මේ බොරුව ගරු සභාපතිතුමනි මේ මුදල් ඇමතිවරයාගෙන් අතර විය යුතුයි. මේ රටම අවධානය යොමු කරගන්න තානාපතිවරුන් පවා මෙතනට කැඳවලා කරන අයවැය කතාව වසරේ ලොකුම බොරුව බවට පත්වීමට ඉඩ දෙන්න බෑ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම මේ සභාවේ යෝජනාවක් ඉදිරිපත් කරනවා. සෑම මුදල් ඇමතිවරයෙක්ම තමන්ගේ අයවැය කතාව ඉදිරිපත් කරන්න කලින් ඊට පෙර අවුරුද්දේ තමන්ගේ අයවැය කතාවේ නැත්නම් වෙනත් මුදල් ඇමතිවරයෙක් වේවා පෙර මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේ තිබුණු යෝජනා කීයක් ක්‍රියාත්මක කළාද, ක්‍රියාත්මක නොකරපු යෝජනා මොනවාද, ඒ යෝජනා ක්‍රියාත්මක නොකිරීමට හේතු මොනවාද කියලා වාර්තාවක් මුදල් පිළිබඳ වගකීම තියෙන මේ පාර්ලිමේන්තුවට බාර දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. එහෙම නැත්නම් අයවැය කතාව අපි පුංචි කාලේ නම් අයවැය කතාව යනකොට මැතිවරණ ප්‍රතිඵල අහනවා වගේ මුළු රටම අහනවා. අද ඒ ගැන උනන්දුවක් නැහැ, මේක ප්‍රලාපයක් කියලා දන්න නිසා. ඒ අයවැය කතාවේ තිබෙන ගෞරවණීයත්වය යලි ඇති කිරීමට නම් අයවැය කරන දේවල් කියන තැනක් බවට පත් කිරීමේ වගකීමක් මුදල් අමාත්‍යාංශයට තිබෙනවායි කියලා අපි මෙතන නිලධාරීන්ටත් සිහිපත් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ ආර්ථික අතිශයින් වැදගත් වාර්තාවක් ඇමරිකාවෙන් නිකුත් වෙනවා. ඇමරිකාවේ තියෙනවා ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියලා තින්ක් ටෑන්ක් එකක්, නැත්නම් බුද්ධි මණ්ඩලයක්. මේක අතිශයින්ම බලගතු බුද්ධි මණ්ඩලයක්. ඒ නිසා තමයි මේ වාර්තාව වැදගත් වෙන්නේ. ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන්නේ රොනල්ඩ් රේගන් ආණ්ඩුව කාලේ නම් ඇමරිකානු ආණ්ඩුවට වඩාත්ම බලපෑම් කළ හැකි බුද්ධි මණ්ඩලය, තින්ක් ටෑන්ක් එක. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හදන ග්ලෝබල් තින්ක් ටෑන්ක් ඉන්ඩෙක්ස් අනුව අදටත් මේ ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන තින්ක් ටෑන්ක් එක නැත්තම් බුද්ධි මණ්ඩලය ඇමරිකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීම අතින් පස්වන ස්ථානෙත්, සමස්ත ලෝකයට බලපෑම් කිරීම අතින් දොළොස්වන ස්ථානෙත් ඉන්නවා. මෙතරම් බලගතු, මෙතරම් ඇමරිකානු ආණ්ඩුවට බලපෑම් කළ හැකි ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් වෙනුවෙන් ජෙෆ් එම් ස්මිත් කියන පර්යේෂකයා නිකුත් කරන වාර්තාවක්, ශ්‍රී ලංකා a test case for the freedom and open Indo-Pacific strategy. මේ වාර්තාව මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි. ඒ වාර්තාවේ 14 වන පිටුවේ මෙන්න මෙහෙම කියනවා. The Rajapaksa family and their allies are likely poised for a political comeback. ඊළඟට කියනවා, they are however also genuinely popular in Sri Lanka and the US must be prepared to respect the will of the Sri Lankan public to a limit. Let me repeat that. US must be prepared to respect the will of the Sri Lankan public to a limit. මොකද්ද මේ කියන්නේ? මේ කතාව කියන්නේ රාජපක්ෂ සන්ධානයේ යලි බලයට එනවා. අවංකවම කියනවා නම් ඒ අය ලංකාවේ හරියට ජනප්‍රියයි. හැබැයි ඇමරිකාව දැන් ශ්‍රී ලංකාවේ ජනමතයට එක්තරා සීමාවකට ගරු කරන්න පුරුදු විය යුතුයි, සූදානම් විය යුතුයි. මොකක්ද මේ සීමාව? කවුද මේ සීමාව තීරණය කරන්නේ? ඒ සීමාව තීරණය කරන්නේ ඇමරිකාවමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහා මුත්තා කියන ඇමරිකාව තීරණය කරනවා ශ්‍රී ලංකාවේ ජනමතයට අපි ගරු කරන්නේ අපිට ඕනි සීමාවට පමණයි. ඊට එහාට ගිහිල්ලා ඒ ජනමතේ විකෘති කරන්න හරි ඒ ජනමතයට පිටුපාන්න හරි ඇමරිකාව සූදානම් විය යුතු බව තමයි ඇමරිකාවේ බලගතුම බුද්ධි මණ්ඩලයක් වන ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන්නේ. ඇත්තෙන්ම ඇමරිකාවට ලංකාවට බලපෑම් කළ හැකිද? ලංකාවට මෙහෙම කරන්න පුළුවන්ද? කරු සභාපතිතුමනි, මේක සුළුෙන් තකන්න බෑ. මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද කියලා මේ පාර්ලිමේන්තු විවාදයක් තිබුණාට මේ ආණ්ඩුව බලයට ගැනීමේ කාර්යභාරය කිටු කරයි කියලා ඇමරිකාවේ ජනාධිපතිවරයා ඉන්දියානු නිදහස්රියේදී පිළිගත්තා. ඒ පිළිගත්ත ඇමරිකාවේ බුද්ධි මණ්ඩලය කියනවා මෙදාපාර ජනාධිපතිවරණ දිනන්නේ රාජපක්ෂලාය, ඒ සන්ධානයයි. ඒක අපිට ඒ නිවැරදි ගණන් තැබීම පිළිබඳ අපි සතුටු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය ලංකාවේ ජනමතයට ඇහුම්කන් දෙන්න ගරු කරන්න සූදානම් වෙන්නේ එක්තරා සීමාවකට පමණි කියන කාරණේ. ඇමරිකාව එහෙම කරන්නේ කොහොමද? ගරු සභාපතිතුමනි, ලංකාවට ඇමරිකාව බලපෑම් කළ හැකිද කියන ප්‍රශ්නෙට උත්තරේ ඔව් කියලා මම පිළිතුරු දෙනවා. ඇයි මම එහෙම කියන්නේ? 2017 වසරේ අවසාන මහ බැංකු වාර්තාව තියෙන 2017 වසරේ 2017 වසරෙත් ශ්‍රී ලංකාවේ අපනයන වලින් 26%ක් ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, ශ්‍රී ලංකාවේ අපනයන වලින් තවත් 29%ක් මිලදී ගන්නේ ඇමරිකාවේ ලෝක දේශපාලනයේ ඇමරිකාවේ හිතවතා වෙන යුරෝපීය සංගමය. ඒතර ඇමරිකාව ඇතුළු පිරිස, ඇමරිකානු සමාගම ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන වලින් 55%ක් මිලදී ගන්නවා. අපේ ආදායමෙන් 55%ක් අතේ තියාගෙන ඉන්න කෙනා තමයි අපිට බලපෑම් කිරීම ගැන බය නැතුව කතා කරන්නේ. බලපෑම් කළ හැකි නිසා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනි? අපේ ස්වාධිපත්‍යයට මේ එල්ල කරන අභියෝගය ජය ගන්න නම් අපි ආර්ථික ස්වාධිපත්‍යයක් කරා යා යුතුයි. කොහොමද මේ වැඩේ කරන්නේ? ගරු සභාපතිතුමනි, 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට එනකොට එක්සත් අපේ රටේ අපනයන ආදායමෙන් 80%ක් ආවේ භාණ්ඩ තුනකින්. තේ රබර් පොල් මිල ඉහළ යනකොට අපේ ආර්ථිකය බැබලෙනවා. තේ රබර් පොල් මිල පහත වැටෙනකොට අපේ ආර්ථිකය ඇදගෙන වැටෙනවා. වෙළඳ අමාත්‍යාංශය භාර වුණේ ඉතාම දූරදර්ශී බුද්ධිමත් අමාත්‍යවරයෙකුට ගරු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. එතුමා වහාම පටන් ගත්තා අපනයන බාණ්ඩ විවිධාංගීකරණ වැඩපිළිවෙල. Export Product Diversification Program. මේක හරහා තමයි අපනයන සැකසුම් කලාප, අපනයන ගම්මාන, අපනයන සමාගම් මෙවැනි දේවල් ගෙනල්ලා.
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා.
රැඳියාව අවසන් කරන්න කටයුතු කළේ. අද අපේ බාණ්ඩ තුනේ මිල මත අපේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ නැහැ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? ඇමරිකාව සහ යුරෝපීය වෙළඳ පොළ මත අපේ අපනයනවල තියෙන රැඳියාව අපි නැති කරන්න ඕනේ. ඒ සඳහා අපි එනම් අපනයන වෙළඳ පොළ විවිධාංගීකරණ වැඩපිළිවෙලක් ගෙන ආ යුතුයි. Export Market Diversification Program. ඒ සඳහා අපේ මුදල් අමාත්‍යාංශයේ හඳුන්වා දෙන්න වෙන අලුත් වැඩසටහනක්. අලුත් වෙළඳ පොළ සොයාගෙන එන අපනයන කරුවන්ට දිරිදීමේ ක්‍රමවේදයක් පටන් ගන්න වෙනවා. එහෙම නොවුනොත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ කරන තර්ජනයේ ඉදිරියේ නිවටව නියඬව සිටීමට තමයි අපට සිද්ධ වෙන්නේ. කාලයේ සීමිත නිසා ඊළඟට නිසා වැදගත් කාරණා දෙකකට ජනාධිපති වර්ණයේ 2015 දී තමුන්නාසලා රටට පොරොන්දු වුණා. මේ රටේ බදු ආදායමෙන් 80%ක් එන්නේ වක්‍රබදු, 20% ඍජුබදු වෙන්නේ. මේක හරි වැරදි, අසාධාරණයි. අපි ආවම ඍජුබදු 40% දක්වා වැඩි කරලා වක්‍රබදු 60% දක්වා අඩු කරනවා කියලා. ඉතාම සාධනීය යෝජනාව. මොකද අද අපේ දුප්පත් මිනිහෙක් මෝටර් සයිකලයක් ත්‍රිවිලරයක් අරන් පෙට්‍රල් ලීටරයක් ගහන්න ගියාම පෙට්‍රල් ලීටරේ මිලදී ගන්න ගාණට තමයි ලංකාවේ ඉන්න සුප්‍රකටම කෝටිපතියෙක් තමන්ගේ සුඛෝභෝගී මෝටර් රථය අරන් ගියාම
කරු මන්දිරතුමා කාලය
අවසන් කරනවා. ඒ නිසා වක්‍රබදුල ස්වභාවය තමයි ආදායමේ නොසලකා හැමෝටම එක මට්ටමට අය කරන්නේ. මේ ආණ්ඩුව ගෙනාවුවේ යෝජනාව හොඳයි, සාධනීයයි. අපි ගැන ඉදිරිපත් කරපුවේ කර්කශ විවේචන අපි පිළිගත්තා. හැබැයි අවුරුදු 4ක් ගිහිල්ලා බලද්දි තමුන්නාන්සලා බදු ආදායම ට්‍රිලියන 1 සිට ට්‍රිලියන 2 දක්වා වැඩි කරද්දි මේ ප්‍රතිශතයේ වෙනස් කරන්න කිසිම දෙයක් කරලා නැහැ. දුප්පත් අයින්සක මිනිහා මත බදු පිට බදු ගසමින් ඒ අයම පීඩාවෙන් පීඩාවට පත් කරා මිසක් තමන්ගේ බදු ගෙවන ඍජු බදු ගෙවන පිරිස වැඩි කරගන්න කටයුතු කරේ නැහැ. ඉතින් ඔබට දැන් ආණ්ඩුවේ යෑමට කාලය ඇවිත් තියෙනවා. ඒ වගේම අපි බාර ගන්න සූදානම් කියන
පණිවිඩය ගරු රෝහිත අභයවර්ධන.
ගරු මුලාසන රුඩ සභාපතිතුමනි, විශේෂයෙන්ම අද යහපාලන ආණ්ඩුවේ මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ අවසාන දවස, පළමුවෙන්ම කියන්න ඕන රට මේ තත්ත්වයට පත් කරපු මේ අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අද පස්වරු පහට ඡන්දය පාවිච්චි කරා. මේ ඡන්දය පාවිච්චි කරන්නේ බොහොම පැහැදිලිව එතන ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරි මණ්ඩලය. මේ මුදල් අමාත්‍යාංශ නිලධාරි මණ්ඩලයෙන් මම අහනවා, සාමාන්‍යයෙන් අර ගහෙන් වැටිච්ච මිනිස්සුන්ට ගොනා අනිනවා කියලා කතාවක් තියෙනවා. ගහෙන් වැටිච්ච මිනිස්සුන්ට ගොනා අනිනවා වගේ මේ මුදල් අමාත්‍යාංශයේ ඇයට බුද්ධියක් ඔළුවක් තියෙන බුද්ධිමත් නිලධාරි ඉන්නවා. මම දන්නා මේක ඔබේ වරදින් සිද්ධ වුණාද? විෂයභාර අමතිවරයා හෝ එහෙම නැත්නම් නියෝජ්‍ය අමතිවරයා වරදින් සිද්ධ වුණාද කියලා. අද ප්‍රධාන පුවත්පත් තුනක් වාර්තා කරනවා. එක පුවත්පතක් වාර්තා කරනවා පිපාසය නිවා ගන්න වතුර බවුසරේ එනතුරු බලා ඉන්න ඕනේ නැහැ. මේ අද පත්තරේ තනි පිටුවක වාර්තා කරනවා. මේක වෙළඳ දැන්වීමක්. මුදල් අමාත්‍යාංශය තමයි මේ වෙළඳ දැන්වීම කියන්නේ. දැන් නිලධාරීන්ට සහ අනිකුත් අයට සභාපතිතුමනි කියන්නේ වතුර නෙවෙයි, මිනිස්සුන්ට විදුලිය නැතුව පැය 3ක් දවල් දවසට රැට පැයක් විදුලිය කපන. සමහර මිනිස්සු ගෙදර ඉන්නේ නැහැ, ගිහිල්ලා කොහේ හරි ජෙනරේටරයක් තියෙන කොහේ හරි ෂොපින් මෝල් එකකට ඇතුල් වෙලා ඉන්න බැරුව වතුර කැපුවට පස්සේ අර අහිංසක ගම්වල, අපේ ගම්වල මිනිස්සුන්ට ජල සම්පාදන ආයතනේ මෝටරේ ක්‍රියාත්මක කරගන්න බෑ. වතුර නැතුව මිනිස්සු හාමතේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මිනිස්සු මුළු රටේම හාමතේ ඉන්නකොට වතුර ටික නැතුව මුදල් අමාත්‍යාංශයේ දානවා පිපාසය නිවා ගන්න වතුර බවුසරේ ඉන්න එනතුරු ඉන්න ඕනේ නැහැ. ගහෙන් වැටිච්චාට ගොනා නෙවෙයි අනින්නේ, ගොන් රෑනක් අයිනවා මේ එක්ක අහුවෙලා. මේවා කරනකොට පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් රටේ මිනිස්සු සිංහල අවුරුද්දක් එනවා. මේ සිංහල අවුරුද්දක් එනකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා දෙවියනේ තමන්ට ආර්ථිකය ඉතාම අහේනි ජීවත් වෙන්න බෑ. හැබැයි ජීවත් වෙන්න බැරි වුණත් ඕනම පුංචි පැල්පතක මිනිස්සෙක් කල්පනා කරනවා අනේ අපේ ගෙදර කිරිබතක් වියන්න ඕන, අපේ ගෙදර කැවුම් ගෙඩියක් පුච්ච ගන්න ඕනේ, දරුවන්ට මොනවාරි රෙදි කෑල්ලක් අරගෙන දෙන්න ඕන අඳින්න සිංහල අවුරුද්දට. මේ සිංහල අවුරුද්ද, මේ සිංහල අවුරුද්දට පුළුවන්කමක් තියේද? මේ සිංහල අවුරුද්ද ගෙවෙන්නේ කොහමද? මේ සිංහල අවුරුද්ද රැට තරුවෙලියෙන් ජීවත් වෙන්න ඕන. මේ සිංහල අවුරුද්දේ, මේ සිංහල අවුරුද්දේ තත්ත්වර පරිවර්තනය කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඊළඟට පත්තරෙන් පත්තරට වෙනස් කළා. ඊළඟට දානවා ඊළඟ එක අපේ දරුවන්ට ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, හාවඩ්, MIT වරම් බලන්නකෝ. අපේ දරුවන්ට සලකන සැලකිල්ල යහපාල ආණ්ඩුව. ඒකත් මුදල් අමාත්‍යාංශයේ අපේ සහෝදර හිතවත් බුද්ධිමත් නිලධාරි මණ්ඩලය බාරගත යුතුයි. දැන් මේක දානකොට පොඩ්ඩක් මේක ඊයේ දැම්මේ, ඊයේ වෙන්නේ නැතිනේ මේක පත්තරේට යවන්නේ නැත්තේ වෙළඳ දැන්වීම කරු සභාපතිතුමනේ. දැන් ඊයේ මේක දානවා 2019 අගෝස්තු වල සිසු සිසුයන් 14කට ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, හාවඩ්, MIT වරම් හම්බ වෙනවා. අපේ සභාපතිතුමනේ, ඔබතුමා මම බොහොම ගරු කරන අපේ මූලාසනේ ඉන්න සභාපතිතුමා, හැමදාම මම කතාවට ඉන්නවා. ඊයේ හිරු නාලිකාව බැලුවද? කොහොමද විශ්වවිද්‍යාල දරුවන්ට දෙන දීම? කොහොමද නාවන නෑම? අඩුවක් නැතුව ගිහිල්ලා බැලුවා නම් ඔබතුමාට, දැන් හරි ගිහිල්ලා බලන්න කොහොමද දෙන්නේ කියලා. අර බැටන් පොළුවලින් එලෝ එලෝ ගහනවා, බිම දාගෙන ගහනවා, ඊළඟට වතුර බවුසරේ ගෙනල්ලා ගහලා පාර දිගේ ඇදගෙන යනවා. බොන්න වතුර නෑ, හැබැයි විශ්වවිද්‍යාලේ දරුවට ගහන්න වතුර තියෙන ඕන හැටිය, අඩුවක් නැතුව. ඒ නිසා මේ විශ්වවිද්‍යාල දරුව ගැන කතා කරන්න අයිතියක් නෑ. මේ දරුවෝ 14 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් නෙවෙයි යවන්න, මේවා හොඳයි. හැබැයි මේ රටේ විශ්වවිද්‍යාලේ ඉන්න දරුවගේ අනාගතය ගැන හිතලා ඉන්න, මේ රටේ සාමාන්‍ය පෙළේ ප්‍රතිඵල ඇවිල්ලා විශ්වවිද්‍යාලේ දරුවට පාර දිගේ එලව එලව ගහනවා. ඒ වගේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ගැහුවා, එදා විශේෂ කාර්ය බලකා යොදවලා ගැහුවා පාර දිගට 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන්. මේ වෙනතුරු මෙරටේ වෛද්‍ය විද්‍යාලයේ ඇතුළු විශ්වවිද්‍යාල දරුවන්ට එළවලුපු ගහන්න ආණ්ඩුවක් තියෙනවා නම් යහපාලන ආණ්ඩුව. කරු සභාපතිතුමනි, ඒ අස්සේ දානවා වෙළඳ දැන්වීම ඇඩ්වර්ටයිස්මන්ට් එක දානවා, දරුවන් ඔක්ස්ෆර්ඩ් යවනවා අඩුවක් නැතුව. ඊළඟට දානවා ඊළඟ පත්තරේ දානවා සභාපතිතුමනි, රණවිරුවන්ගේ අභිමානයේ සුරකින්නට කැප වූ අයවැයක්. හරි, එකත් හරි, හරියට හරි. මේ ආණ්ඩුව හරියටම ගැළපෙන ආණ්ඩුවක්. අපරාධ මේ දවස අද නෙවෙයි තියෙන්නේ උනේ සභාපතිතුමනි. අද දවස අප්‍රේල් 5, මේක අප්‍රේල් 1 වෙනිදා ගන්න තිබුණේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් ටික දාන්න තිබුණේ. මේ වෙනම දැන්වීම ටික අර බොරුවගේ දවසේ දාන්න තිබුණේ. අපි දැක්ක රණවිරුවන්ට සලකන විදිය, දැන් රණවිරුවන්ට සලකන විදිය විශේෂ බාර මුදල් ඇමතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය දැන් වැඩ කරන්නේ. දැන් බලනවා අපේ රටේ අවුරුදු 30 කතර සාපලත් යුද්ධයේ අවසන් කරපු විනෝදාර රණවිරුවෝ කොහමද අධිකරණයට ගෙනියන්නේ කොහමද? එහෙම නැත්නම් දෙමුහුන් අධිකරණයක්, එහෙම නැත්නම් විදේශ රටවලින් මෙහෙට ගලන නඩු අහලා රණවිරුවව එල්ලන්න පුළුවන්ද කියලා බලනවා. ගරු සභාපතිතුමනි, මම ඔබතුමාගෙන් එක දෙයක් අහන. ඔබතුමා යුද්ධයේ තිබුණු ප්‍රදේශයක ජීවත් වෙච්ච මහජන නියෝජිතයෙක් ගරු සභාපතිතුමනි, යුද්ධෙන් රණවිරුවා මිය ගියත්, LTTE සංවිධානයේ මිය ගියත්, LTTE එකට බලෙන් බඳවත්තු දරුවෙක් වුණත් මේ රටේ කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ආණ්ඩුව බලයට පත් වෙලා මේ රටේ 25,000කට යහපැත්තේ මේ රටේ ආබාධිත රණවිරුවෝ ඉන්නවා. එයාත් අපි වගේම උපදිනකොට S2 තිබුණා, අපිට වගේ කන් දෙකක් තිබුණා, අපිට වගේ අද්දක කකුල් දෙක තිබුණා. හැබැයි අද ආබාධිත සත්වයේ ඍෂිලුම රණවිරුවෝ පරිවර්තනය වෙලා තියෙනවා. අද උපදිනකොට තිබුණ අවයව නැහැ. කවුරු ඉන්නද? එයාගේ ගෙදර බූදලේ රකින්න ගිහිල්ලාද? නැහැ. මේ රටේ ස්වාධීනත්වයේ වෙනුවෙන්, මේ රටේ ඒකීය භාවයේ වෙනුවෙන්, මේ රට ත්‍රස්තවාදයෙන් නැති රටක් බවට පරිවර්තනය කරන්න ගිහිල්ලා. ගරු සභාපතිතුමනි, මේ වෙළඳන්ණින්ම දැක්කම මගේ අස්වල කඳුළු ආව එක සිදුවීමක් ගැන මතක් වෙනකොට ගරු සභාපතිතුමනි, මොකක්ද ඒ සිදුවීම? එදා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙතන ඉන්නවා, මුදල් අමාත්‍ය නිලධාරීන් ඉන්නවා, ඔබ මේවට වගකිය යුතු වෙනවා. සියල්ලම නෙවෙයි, සියල්ලම නෙවෙයි, කොටසකට කියන්න මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා. ගරු සභාපතිතුමනි, එදා ආබාධිත රණවිරු ආවා තමන්ගේ විශ්‍රාම බැටුම හදාගන්න. විශ්‍රාම බැටුම හදාගන්න ආව රණවිරුවෝ ටික ආවම ගෝල්පේස් පිට්ටනිය ගාවට මොකද කරේ ගරු සභාපතිතුමනි? අනේ ආබාධිත රණවිරුවෝ කියලා කියන්නේ එක්ක කකුලක් නැහැ, එක්ක අතක් නැහැ, බොරු කකුලක් දාගෙන බොරු අතක් දාගෙන ඉන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මොකද්ද කරේ? සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා බස් රථයකට ගොඩ වුණාම ආබාධිත කෙනෙක් රණවිරුවෙක් වෙන්න ඕනේ. දරුවෙක් හම්බ ඉන්න අම්මා කෙනෙක් සීට් එකේ වාඩියන් ඉන්නකොට දරුවා හම්බ ඉන්න අම්මා නැගිටිනවා ආබාධිත කෙනාට සීට් එක දෙන්න. ඒකයි අපේ රටේ හැදියාව, ඒකයි අපේ රටේ මිනිස්සුන්ගේ ගුණාත්මක භාවය. එහෙම රටේ අපිව බේරගත්තු ආබාධිත රණවිරුවා ගෝල්පේස් පිටිය ගාවට ගියාම මේ යහපාල නාණ්ඩුවේ කුළු හමුදාවයි වතුර හමුදාවයි පොළු හමුදාවයි ආවා. ඇවිල්ලා මේ ආබාධිත රණවිරුවන්ට ගැහුවා සභාපතිතුමනි. අනේ ගහනකොට දුවන්න බෑ, වතුර පාරට දුවන්න බෑ. අර බොරු කකුල ගැල්ලා විසුරාම ගෝල්පේස් ගාලු පාරේ වැටෙනවා. ආබාධිත රණවිරුවන්ට එළවෙලම ගැහුවා. එක් ගහනකොට ඒ රණවිරුවන්ට කරගන්න දෙයක් නැහැ. අපි එතෙන්ට යනකොට ඒක රණවිරුවෙක් ඇස් දෙකම අහිමි වෙලා ඔහුට අත් දෙක නැහැ. ඔහුට අත් දෙක නැතුව ඔහුට කඳුළු ටික පියදා ගන්න විදියක් නැහැ. ඔහුගේ අහිංසක අවුරුදු 9ක දරුවා ළඟ ඉඳගෙන වතුර බෝතලයක් දෙමලා තාත්තගේ ඇස් දෙක පීදානවා. ඒ තාත්තා කියනවා, මේ රණවිරුවා කියනවා, පුතේ මට අද අත් දෙකක් නැහැ, ඇස් දෙකක් නැහැ. මගේ ඇස් වලින් කඳුළු පියදා ගන්න විදියක් නැහැ. දරුවෙක් කැරියට දුවේ පුතේ උඹට මට අනාගතේ හදන්න විදියක් නැහැ. එහෙම සලකපු ආණ්ඩුව කියනවා රණවිරුවාගේ අභිමානයේ සුරකින්නට කැප වූ අය. මොකද්ද මේ කමාණ්ඩෝ දීමනාව රුපියල් 500ක්. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව රුපියල් 10000ක් අපි කී කල යුතු දෙය කියනවා. රුපියල් 10000ක් පඩියට එකතු කරා ගරු සභාපතිතුමනි. මේ ආණ්ඩුව එක්කව කරා ගරු සභාපතිතුමනි. මේ ආණ්ඩුව නියම ආණ්ඩුවක්. රුපියල් 10000ක් ඉස්සරහා සාක්කුවට දාලා රාජ්‍ය සේවකයාට පිටිපස්සෙන් රුපියල් 25000කට ගහපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. 10000ක් දානවා මේ ඉන්න
පාර්ලිමේන්තුවේ. කර්මන්තතුමා, කාලය අවසන්යි. හරි,
මේ මිලියන දාරින්ගෙන් අහන්න. රුපියල් 10000ක් දැම්ම ඉස්සරහන්. හරි, 10000 දාගෙන සාක්කුවේ ඉන්නවා. අනේ දන්නේ නැහැ පිටිපස්සේ 25000කට දීලා වැඩේ යහපාල ආණ්ඩුව. ඇයි ජීවත් වෙන්න විදියක් නැහැ. මාසෙ පඩියෙන් ජීවත් වෙන දවස් 12යි. ඉතුරු දවස් 18ම ජීවත් වෙන්නේ ණයට. ණයට ජීවත් වෙන්නේ. එනිසා ගරු සභාපතිතුමනි, ආණ්ඩුවේ අවසන් අයවැය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක අවසන් අයවැය. 2015, 16, 17, 18, 19 මේ අයවැයේ 2015 දේවල්වත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ නැහැ. එනිසා ගරු සභාපතිතුමනි, ඔබතුමාව නැවත හම්බ වෙනවා. අපි ඉදිරිපත් කරන අයවැය ඉදිරිපත් කරන ඔබතුමාවේ සභාපති පුටුවෙම ඉන්න ඕන කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔන්රබල් මිනිස්ටර් අර්ජුනාරණතුංග.
ගරු සභාපතිතුමනි, මුදල් අමාත්‍යංශ යටතේ විශේෂයෙන්ම මම අද කාරණා කීපයක් ගැන කතා කරන්න කැමතියි. අද ක්‍රිකට් ක්‍රීඩාව සහ මුදල් අමාත්‍යංශය අතර තියෙන යම් සම්බන්ධතාවයක්. අද පහුගිය කාලේ තමයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ ක්‍රිකට් ක්‍රීඩාව විශාල කීර්තියක් ලබලා දෙනවා, වගේම විශාල විදේශ විනිමයක් මේ රටට ගේනවා. අපේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, තරඟ විචාරකයන්, විනිශ්චයකාරයන්, ඒ වගේම මේ සියලුම දෙනා මුදල් අරගෙන එනවා මේ රටට විදේශ විනිමය හැටියට. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යනවා හැම අවුරුද්දකටම. ගිහිලා ඩොලර් මිලියන 20ක් විතර මුදල් ප්‍රමාණයක් මේ රටට ගේනවා. මෙවෙන් තමයි විශාල වශයෙන් විදේශ විනිමය අපේ රටට එන්නේ. නමුත් අපි 2015න් පස්සේ මේ තත්ත්වය හුඟක් දුරට වෙනස් වෙලා තියෙනවා. ඒට ප්‍රධානම හේතුව මම හිතන්නේ අපි පහුගිය ක්‍රීඩා අමාත්‍යංශයේදී කතා කරා. අද වෙනකොට මේ ලංකාවේ ක්‍රිකට් ආයතනයේ තියෙන ගිණුම් හුඟක් වෙලාවට පිටරටවල් වලට මුදල් යන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඒ සඳහා පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. මම ක්‍රීඩා අමාත්‍යතුමාට කිව්වා මේ පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා. අපේ රටට එන මුදල් හොරපාරේ වෙනත් තැන් වලට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට ගියොත් විශාල පරිහානියක් ඇති වෙනවා. විතරක් නෙමෙයි, මේ ජාත්‍යන්තරයේ යන ක්‍රීඩකයන්ට ඒ ආරාධනාව නොලැබෙන තත්ත්වයකටත් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා අපි මුදල් අමාත්‍යතුමා මේකට මූලික වෙලා ක්‍රිකට් ආයතනයේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය අතට ගත්තොත් මේ ගැන හොඳ අවධානයක් යොමු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, එතනින් එහාට මොකද අපිට පහුගිය කාලේ විශාල චෝදනාව ලෝකේ වැඩියෙන්ම දූෂිත ක්‍රිකට් තියෙන රට කියලා. මම තවත් මුදල් ඇමතුමාගෙන් ඉල්ලනවා, පහුගිය කාලේ අස්ස රේස් වලට විතරයි ඔට්ටු දාන්න පුළුවන් උනේ. හැබැයි 2015 අපේ සුමතිපාල මහත්මයාගේම පත්තරේ දැන් ක්‍රිකට් වලටත් සූදු දාන්න පටන් අරගෙන තියෙනවා. මම හිතනවා අපි රටක් හැටියට මේ ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඕන නම් අස්ස රේස් දාන එක මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් මේ ක්‍රිකට් වලටත් රේස් දාන්න අයියා රේස් පත්තරේ ගහනවා, මල්ලි ක්‍රිකට් ආයතනයේ සභාපති වෙලා ඉන්නවා. මෙන්න මේ වගේ තත්ත්වයක් වෙනකොට ක්‍රිකට් විතරක් නෙමෙයි මේ සූදුව හොරකම අපේ රටේ අපි විශාල වශයෙන් දූෂණයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ICC එකේ ඇන්ටි කරප්ෂන් ඔෆිස් එකකුත් අපේ රටේ දාන්න දැනට තීරණ අරන් තියෙනවා. මම හිතන්නේ අපිට ලැබිච්ච නරකම ආදර්ශය ඒක තමයි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි සනත් ජයසූරිය අපේ හිටපු ක්‍රීඩකයෙක්ට අවුරුදු දෙකක දඬුවමක් දීලා තියෙනවා. ඒකේ කියන්නේ එයාගේ දුර්ගතණය ලබලා දුන්නේ නැහැ කියලා. මම හිතන්නේ අපි එහෙම වුණා නම් ක්‍රීඩකයෙක්ට එහෙම තහනමක් දෙන්න පුළුවන් කියලා. මම හිතනවා ක්‍රීඩා ඇමතුමාට විශේෂයෙන් මේක ගැන අවධානය යොමු කළා මේ ක්‍රීඩකයා මේ ටෙලිෆෝන් එක දුන්නේ නැති වරද නම් කරුණාකරලා ක්‍රීඩකයාව බේරගන්න එක අපි ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය නම් මම හිතන්නේ ඒක කරයි කියලා. ඒ විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි ICC ඉන්ටර්නැෂනල් ක්‍රිකට් Council should react properly. Either you can't get a player to be suspended on a telephone, not handing over the telephone. There has to be something else. I'm sure the masterminded people are behind this, and I want ICC to look into this and get hold of the right people, not the cricketers. Ultimately, this will happen. The cricketers are the ones who will get the blame, but all the officials who are corrupted, who are bookies, are getting away. ඒ වගේම සභාපතිතුමනි මම නැති අතරේ මට චෝදනා කීපයක් සුමතිපාල මන්ත්‍රීතුමා මට එවලා තිබුණා. මම ක්‍රිකට් තරඟයකදී ඩොලර් 15,000ක් ගත්තයි කියලා. මම හිතන්නේ මේක ඉංග්‍රීසියෙන් මට ආපු චෝදනාව, සමහරවිට එතුමාට ඒක තේරෙන්නේ නැතුව ඇති. මම වගකීමකින් කියනවා ඒ චෝදනාව තිබුණේ 1994 ඉන්දියාවේ ලක්නව් වල පැවැතුණු ක්‍රිකට් තරඟයකදී. ඒක තිබුණා ඩිසිල්වා ඇන් රණතුංග agreed to underperform and Disilva was paid $15,000 කියලා. මේක පරීක්ෂණයක් කරා ඩෙස්මන ප්‍රනාන්දු මහත්මයා තමයි මෙහෙව්වේ. ඒ වගේම ලෝක ක්‍රිකට් කවුන්සිලයේ මහත්වරු හිටියා. මට ඉදිරිපත් වුණේ SL ගුණසේකර මැතිතුමා අද අපි අතර නැති වුණාට කාලිංගින්ද සිස්ස මැතිතුමා වගේ අය ඉදිරිපත් වෙලා මාව නිදොස් කර නිදහස් කරලා තියෙනවා. ඒකේ හැන්සාඩ් ගත කරලා තියෙනවා. මම එතුමාට අභියෝග කරනවා පුළුවන් නම් එළියට ගිහිල්ලා මම ඩොලර් 15,000 කරගත්තා කියලා පත්තරේට කියන්න කියලා මම එදාට දන්නවා මොකද්ද කරන්න ඕනි කියලා. මොකද මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අරගෙන ඕන තරම් බොරු කියන තත්යකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් චෝදනාවක් තිබුණා අපි දේශපාලනේ අපේ පවුල ගැන. අපේ පවුල රණතුංග පවුල එක එක්කෙනා එක එක තැන්වල ඉන්නවා. ඒක කාටවත් අදාළ දෙයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ එක්කෙනෙක් ඉන්නවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟ එක්කෙනෙක් ඉන්නවා, මම ජාතික ආණ්ඩුවේ ඉන්නවා. ඒක කාටවත් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මම එක නායකයෙකුට පයින් ගහලා අනිත් නායකයා ළඟට ගිහින් අඩා වැටලා තනතුරු ඉල්ලගන්නේ නැහැ. එක නායකෙක්ට ඡන්දවලේදී බැනලා එතනට ගිහිල්ලා තනතුරු ඉල්ලගන්න කෙනෙකුත් නෙමෙයි, පස්සේ දොරෙන් එන කෙනෙකුත් නෙමෙයි. අපේ පවුලේ දේශපාලන ක්‍රමවේදය වෙනස්. ඒකින්ද මම ඉතාමත් වගකීමකින් කියනවා, මම යුද්ධ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ හිටියා, යුද්ධය ඉවරනකන් හිටියා. මම ඒකට සහයෝගය දුන්නා. නමුත් මම එතුමාගෙන් අයින් වුණේ, එතුමා ඊට පස්සේ වෙච්ච ක්‍රියාදාමයේ මම එකක නොවෙච්ච හින්දා. එහෙම නැත්නම් මට එතුමාත් එක්ක පෞද්ගලික දෙයක් නැහැ. හැබැයි මම එක එක්කෙනා ළඟට ගිහිල්ලා පස්සේ දොරෙන් ආවේ නැහැ. මට තව චෝදනාවක් තියෙනවා, මට ඡන්දයක් දිනන්න බෑ කියලා. ඔව්, මට ක්‍රිකට් ඡන්ද නම් කවදාවත් දිනන්න බෑ. මම යන හැන පාර පරදිනවා. මොකද මේ ක්‍රමවේදයත් එක්ක කවදාවත් ක්‍රිකට් නිලවරණ වල අපිට දිනන්න බෑ. හැබැයි මම ඉදිරිපත් වෙච්ච මැතිවරණ හතරක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කෙන් දෙපාරක්, දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් මාත් එක්ක එකපාරක් අපි එක පක්ෂයකින් ඉල්ලලා තියෙනවා. කළුතරෙන් එකපාරක් ඉල්ලුවා, තවත් පක්ෂයකින් ගම්පහෙන් ගිහිල්ලා ඉල්ලුවා. මට යන තැන මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මම ඒක විශාල ගෞරවයක්. හැබැයි මට ක්‍රිකට් නිලවරණ දිනන්න බැරි වුණාට මේ මහන් මැතිවරණ දිනන්න පුළුවන්. හැබැයි ඔය කියන පුද්ගලයාට ක්‍රිකට් නිලවරණ දිනන්න පුළුවන් වුණාට 20,000ක්වත් කොළඹ දිස්ත්‍රික්කේ ගන්න බෑ. 10 වෙනි යනොත් පස්සේ ඉන්නේ. ඉතින් ඒක ගැන මම ඔව ගැන වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ පාරත් මම දන්නවා කොළඹ දිස්ත්‍රික්කෙන් කවදාහත් පාර්ලිමේන්තුවට එන්න බැරි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිතුමාට බැනලා
ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා දන ගහලා පස්සතොරෙන් මන්ත්‍රීකමක් අරගෙන අද වෙන දේවල් කතා කරනවා. හැබැයි ඒ වගේම මම කියන්න ඕනේ 2016 17 තිබුණා සිම්බාබ්වේ සහ බංග්ලාදේශ් ක්‍රිකට් තරඟ. මේ තරඟ ගහනකොට ගරු සභාපතිතුමනි අපි තරඟ දිනන්න 70%ක ස්ථානයක් තියෙනවා. අපි පරදින්න තියෙන 30%. නමුත් මේ තරඟ හුඟක් වෙලාවට අපි පරදුණා. ඒක මම ක්‍රීඩකයන්ට දොස් කියනවා නෙමෙයි. නමුත් මෙව්වයි යම් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධ වෙලා තියෙන දේ අපි හරියට පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. ලෝක ක්‍රිකට් කවුන්සිලේ මීට වඩා මේව ගැන අවධානය යොමු කරන්න ඕනේ. අද වෙනකොටත් මට මාළඟ තියෙන වාර්තාවක්. මොකද ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැසිශ්‍රයේදී සුමතිපාල මහත්තයා පිළිගත්ත යාගේ සහෝදරයා බුකි ව්‍යාපාරේ නැත්නම් සූදු ව්‍යාපාරේ ඉන්නවා කියලා. එතුමාගේ තාත්තත් හිටියයි කියලා කිව්වා. හැබැයි එහෙම කෙනෙක්ට අද තියෙනවා ක්‍රිකට් විතරක් නෙමෙයි ක්‍රීඩා පනතෙත් ඍජුව හෝ වක්‍රව ක්‍රීඩා වින්ද බෑ සූදු ව්‍යාපාර කරන අයට. අද වෙනකොට ක්‍රිකට් අලුත් පරිපාලනයේ සංගම් දෙකක මොහන්ඩිසිල්ල මහත්තයා තමයි ලේකම්වරයා. සුමතිපාල මහත්තයව දාලා තියෙනවා මේ සංගම් දෙකක සභාපති වෙලා හැටියට. එතකොට ක්‍රීඩාමතිවරයාට වක්කීමක් තියෙනවා. ඩිරෙක්ට්ලිව ඉන්ඩිරෙක්ට්ලි මේවට සම්බන්ධ වෙන්න බැරි නම් කොහොමද මේ වැනි පුද්ගලයන්ව පත් කරන්නේ කියලා. ඉතින් මෙන්න මේව තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම හිතන්නේ මට තවත් ප්‍රධාන චෝදනාවක් ගරු සභාපතිතුමා තිබ්බා 1999 අපි මම නායකත්වය දරලා 96 දින්නට පස්සේ 99 අපි පරදුණා කියලා. ඔව් අපි පරදුණා. පරදින්න හේතු ගොඩාක් තිබුණා. මම මේව කතා කරන්න අවශ්‍ය නැහැ මේ වගේ සූදුකාරයන්ට උත්තර දෙන්න. නමුත් මම කියන්න ඕනේ ඒ 99 අපි සංචාරයේ යන්න ඉස්සෙල්ලා අපේ කණ්ඩායම කැඩුවා. අපේ කණ්ඩායමේ එක්කෙනාට එක එක බලතල දෙන්න හැදුවා. 99න් පස්සේ වෙනස් කරනවා කිව්වා. මේවට මූලික වුණේ සුමතිපාල මහත්තයා. මම මේව කවදාවත් එළිය කියලා නැහැ. මේවට වඩා මේ කණ්ඩායම කඩන්න මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රියාදාමය කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ක්‍රීඩාමතිවරයාගෙන් හොයලා බලන්න මේ සිම්බාබ්වේ බංග්ලාදේශ් තරගාවලි කාලයේදී සූදු ව්‍යාපාරයේ සූදු වලට කොච්චර මුදලක් හම්බුණාද කියලා. මෙන්න මේක හොයලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්. අයියා සූදු ව්‍යාපාරයේ පත්‍රයේ ගහනවා මල්ලි සභාපති. ක්‍රීඩාව පාලනය කරන්නේ එයා. මෙන්න මේ තත්ත්වය අපිට වෙනස් කරන්න අවශ්‍යයි. ඉතින් මම ගරු ක්‍රීඩාමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මෙව හොයලා බලන ගමන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සූදුව ක්‍රිකට් ක්‍රීඩාව අසරේ සූදුව ගැන මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් හැටියට පත්‍රවල දාලා අපේ පුද්ගලයන්ට මේ ක්‍රිකට් සූදුව කරන එක නවත්තන්න එතුමා මූලිකත්වය ගන්න කියලා ඉල්ලා සිටමින් මට යම් වෙලාවක් ලබා දුන්නේ හිරුණිකා මන්ත්‍රීතුමියට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයෙන් අවසන්.